कल्याण मित्र वरुणी, मैं विशाख पोए दवसी पैमेत्तने सहभागी वेने पोदा भावना वेट सतहने धर्म साकच्छा अवस्थावे අහනෙ කියවෙන අසා කියවා එතනින් නතර නොවී අත්දකින්නට පිළිපදින්නට පුහුණු කරන්නට සහ ජීවත් වන්නට උත්සාහ කරන දහම පිළිබඳ අසන විමසන කතා කරන අවස්ථාවටයි ධර්ම සාකච්ඡාවක් කියන්නේ. කරුණාවෙන් සහ විමසිලිමත්ව කෙරෙන බෙදා හදා ගැනීමක් දහම කියන්නේ අහන්ටහන්ට ලස්සන වෙන දෙයක්, රසවත් වෙන දෙයක්, අප්‍රිය නොවන දෙයක්, හිතන්න හිතන්න දහම් රසය වඩ වඩා දැනෙනවා. සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්නත් අසා කියවා භුක්ති විඳින්නට නොහැකි වුණු සැඟවුණු රස මතුවී එනවා. ඒ සියල්ලටම වඩා දහමේ රසය දැනෙන්නේ ජීවත් වෙන්නට ගියාම. ධර්මානුකූලව ජීවත් වන විට, දහමත් සමග ජීවත් වන විට ඒ රසේ එක එක මට්ටම් මේ මොහොතට අහන්නට ප්‍රශ්නයක් තිබෙනවා නම්, නැතිනම් මේ පෝය දවසේ, වෙසක් පෝය දවසේ එකට වාඩි වී එකම ගමනක් යන්නට සැදී පැහැදී සිටින සෙසු කල්‍යාණ මිත්‍ර යෝගීන් සමග බෙදා ගන්නට අත්දැකීමක් තිබෙනවා නම්, මේ ඒ සඳහා අවකාශය.
ධර්මදේශනාවකට සරන් දෙන්න හැකියාව ලැබුණා. ඒ සඳහා මට ප්‍රාර්ථනා කරනවා. ඒ දේශන ධර්මදේශනාවේ තව කරුණු ටිකක් ඉස්මතු කරගෙන යන අදහසින් ප්‍රශ්නයක් මතු කරන්නේ. සෝදාගාමී යාන්ත්‍රණයේ ගුරු විස ශීලයේ දැක්මක් තොපි කියන තව ධර්මතාවයක් තමයි සහජීවනයේ කියන එක. ඒක මනුෂ්‍යයෙක් මේ සහජීවනය පවත්වාගෙන යාම සඳහා විවිධ උපක්‍රම සම්මුති පනවාගෙන තියෙනවා. මේ සම්මුතියන් වල වහලුම් බවට පත් වෙන තත්ත්වයක් තියෙනවා. මේ සම්මුතියන් උපාදාන කර ගැනීම මාර්ගයේ යන්තනකට බාධාවක් වෙනවාද? ඒ මිදෙන්නේ කොහොමද?
ලස්සන වචනයක් සහජීවනයේ කියන්නේ. සහයෝගයෙන් ජීවත් වීම සබාධමේ එක් ධර්මතාවයක්, පැවැත්මට අත්‍යවශ්‍ය වූ සාධකයක් සහජීවනය සබදාහම සියල්ල නිර්මාණය කොට තිබෙන්නේ ඔවුනොවුන් හා සහයෝගයෙන් සහ සහජීවනයෙන් කටයුතු කරන්නට. තනිවම පවතින්නට නොවේයි. සහයෝගයේ සහජීවනයේ සඳහා අවමශින් දෙදෙනෙකුවත් සිටිය යුතුයි. දෙකක් තිබෙන්නට ඕනේ අඩුම ගානේ. අනිවාර්යයෙන්ම ඊට වැඩි තනිවම කිසිම දෙයකට පැවැත්මක් නැහැ සබදාහමේ. මොනම දෙයකටවත්. වැලි කැටයකටවත් හුදකලා පැවැත්මක් නැහැ. හුලඟට නැහැ හුදකලා පැවැත්මක් කිසිම දෙයකට. ගඟකට නැහැ හුදකලා ගමනක්. ගහකට පැලේකට තිබෙනවාද හුදකලා වැඩිමක්? මහ පොළොව ඕනේ. මහ පොළොව අවශ්‍යයි. මහ පොළොව කියන්නේ ගහ නොවේ. ජලය අවශ්‍යයි. ජලය කියන්නේත් ගහ නොවේ. වාතාශ්‍රය හුළඟ අවශ්‍යයි. හුළඟ කියන්නේ ගහ නොවේ. හිරු එළි අවශ්‍යයි. මේකක්වත් ගහ නොවේ. නමුත් ගහක පැවැත්ම සහ වැඩිම සඳහා මේ සියල්ල සමගම සහයෝගයෙන් කටයුතු කරන්නට ඕනේ. සහජීවනය අවශ්‍යයි. තර ගහ පොළවින් ගන්නවා. ස්ථාවරත්වයේ පොළවින් ගන්නේ ගහ නැත්තම් ඇදගෙන වැටෙනවා. ඊළඟට ජලයෙන් ගන්නවා පෝෂණය. ඊළඟට පොළව සශ්‍රීක කරනවා ගහ. මේ තමයි සහජීවනය. අරගෙන නවතින්නේ නැහැ. ඒට වඩා දෙයක් ගහ පොළවට දෙනවා. Taman ගන්නවට වඩා දෙයක්. ජලය උරා ගන්නවා. ගහ ජලය උරා ගන්නවා. පැවැත්ම සඳහා නමුත් ඒ ගන්නවට වැඩිය ජල සම්පත ගහක් රැකල් දෙනවා. ඒ වාතාශ්‍රය පිරිසිදු කරනවා. මේ විදිහට මේ තමයි සහජීවනය. මේ සබදාහමේ සහජීවනය. ඕනෝන්හා අන්‍යෝන්‍ය වශයෙන් සමගියෙන් උදව් උපකාර කරමින් පැවතීම. එකක් විනාශ කරමින් නැගී සිටීම නොවේයි. හුදකලාව ගමනක් නැහැ සබදාහමේ කිසි දෙයකට. නේද මිනිස් සමාජයේ ගත්තහම එතන සබදාහමක් තිබෙනවා. අපි හදාගත්ත දේවලුත් තියෙනවා. දැන් හුස්ම ඇතුල් වීම පිටවීම ස්වභාවික දෙයක්. අප හදාගත් දෙයක් නොවේ. එතන සහයෝගයක් සහජීවනයක් තිබෙනවා. අපි හුස්ම ගන්නවා ආපහු දෙනවා. ඒ සරලයි. හැබැයි එතනින් එහාට එහෙමම ඉන්න දෙන්නේ නැහැ අපිට. අපි යමක් සබදාහම වෙනුවෙන් කරන්න ඕනේ. හුස්මක් ගත්තනම් ඒ ගත්ත හුස්මෙන් අපි ඇති කරගත්ත ශක්තියක් තිබෙනවා නම් ඒ ශක්තිය වැය කරන්නට ඕනේ සබදාහම වෙනුවෙන්. එයින් කොටසක්වත් ආහාර ගත්තහම ආහාර වලින් අපිට ශක්තිය ලැබෙනවා. ඒතර ඒ ශක්තිය අපි ආපහු දෙන්නට ඕනේ කිසියම් ශ්‍රමදායකත්වයක. එහෙම නැත්නම් සබදාහම දිගටම අපිට එහෙම ඉන්න දෙන්නේ නැහැ. ලෙඩ කරනවා. මෙතන ස්වභාවික ක්‍රියාකාරීත්වයකුත් තිබෙනවා. සබදාහමේ රීතියක්. ඊළඟට අපි හදාගත්ත නීති ටිකකුත් තිබෙනවා. ඒතර සබදාහමත් එක්ක ගනුදෙනුවට අපිට නීති දාන්න බෑ. ඒ කියන්නේ සබදාහමට නීති පනවන්න අපි කවුද? අපි සබදාහමේ නීති වලට යටත්. ඒ ගනුදෙනුවට අපිට අත ගහන්න බෑ. අත ගහන්න ගිය තැන අපි පරදිනවා. ඒ පරාජයේ තමයි අපි දැන් මේ දිගටම අත්දකින්නේ. සබදාහමත් එක්ක අපි සටනක් පටන් ගන්න තිබෙනවා. ඒ සටනින් අපි හැමදාම මිනිස්සයා පෙරදෙමින් 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 යනවා. දිනල නැහැ. ඉතින් ඒක කතාවක්. හැබැයි ඊට වැඩිය දැන් අපි හදාගත්ත මිනිස්සු වශයෙන් අපි හදාගත්ත සම්මුති ටිකක් තිබෙනවා. දැන් සරලම සම්මුතියක් තමයි අලුත් අවුරුද්දට අපි ගනුදෙනු කරනවා. ගෙයින් ගෙට කැවිලි පෙවිලි ගෙනියනවා. ගේනේවා අපි බාර ගන්නවා. මේක හැමදාම කරන්නේ. ඉතින් ඒක සම්මුතියක්. නීතියක් නොවේ සම්මුතියක්. එයින් හිතවත්කම් නැහැ දෙයක්ම අලුත් වෙනවා. අමනාපකම් යට යනවා. මිත්‍රකම් මතු වෙනවා. එතකොට තවත් ටික කාලයක් මුළු අවුරුද්දම නොවුණත් තව ටික කාලයක් නැවත ගැටුම් අඩුවෙන් ජීවත් වෙන්න උදව් වෙනවා මේ සම්මුතිය නිසා. ඉතින් මේ සරල සම්මුතිය දැන් මේ සම්මුතිය කැඩුවා කියලා ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් ඊට වැඩිය තද බල සම්මුති තියෙනවා සමාජයේ, රටේ, ලෝකේ. මේ හැම නොවේ. නමුත් බොහෝමයක් සම්මුතිවල එකඟතාවයන් වල මූලික අරමුණ මේ මානව සමාජයේ යහ පැවැත්ම, හිතකර පැවැත්මක්. මේ සම්මුතියක් අවශ්‍ය නැහැ. හැම දිනාම සිහිබුද්ධියෙන් වැඩ කරනවා නම් ඉන්න හැම දිනාම ඒ තැනේ මේ වෙලාවේ මොකද වෙන්නේ, මෙතන කොතනද, කුමක්ද කළ යුතු දේ, වඩාත් හොඳම දේ මොකද්ද, එහෙම ඒ මොහොතින් මොහොත අධ්‍යයනය කොට ඒ මොහොත තුල ජීවත් වෙමින්, ඒ මොහොත තේරුම් ගනිමින්, ඒ මොහොතට තමන්ගේ සහ අනුන්ගේ යහපත සඳහා කළ හැකි වඩාත් හොඳම දේ තීරණය කොට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සම්මුතියක් ඕනේ නැහැ. මොනම සම්මුතියක්වත් අවශ්‍ය නැහැ. එම නිසා එබඳු ඒ මට්ටමේ සිහි කල්පනාවක් තිබෙන ඇත්තන් අතර සම්මුති අඩුයි. ඒ නීති අඩුයි. නීති ඕනේ නැහැ ඇත්තටම. නීතියක් ඕනෙම නැහැ. සම්මුතිත් අඩුයි. ඒත් සිහි කල්පනාවට පුළුවන් ඒ හැම දෙයක්ම සම්මුතියකට වඩා හොඳින් තේරුම් බේරුම් කොට ඉටකොට දෙන්න. සිහි බුද්ධිය වැඩි වෙන්නට සම්මුති වල අවශ්‍යතාවය අඩු වෙනවා. එකඟතාවයන්ගේ නීති රීති වල, කොන්දේසි වල අවශ්‍යතාවය අඩු වෙවි යනවා. නමුත් එතෙන්ට යනතුරු අපිට එහෙම සිහි බුද්ධියක් හැම වෙලේම නැහැ. ඉතින් ඒ නිසා කලින් තීරණ අවශ්‍යයි. මේ වගේ අවස්ථාවක මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? සම්මුතියක් කියන්නේ ඒනේ. කලින් තීරණය කරනවා මේ බඳු අවස්ථාවක මෙහෙම තැනක මෙහෙම දෙයක් වුණොත් මොකද්ද කළ යුත්තේ? මේ විදිහේ සම්බන්ධතාවයක් තියෙනවා නම් කොහොමද උදව් කරන්න ඕනේ? ඒතරි උදව් කිරීමත් තියෙන සම්බන්ධතාව වෙනස් වෙනවා. දෙමව්පියෝ දරුවන්ට කරන උදව් නෙමෙයි අසල්වාසීන් අසල්වාසීට කරන්නේ. එතකොට සම්බන්ධතාව වෙනස්. දෙමව්පිය දූදරු සම්බන්ධතාවයක් නොවේ. එතන තියෙන්නේ අසල්වාසී. ඊළඟට ගුරුවරයෙක් ශිෂ්‍යෙක් අතර තියෙන සම්බන්ධතාවය වෙනස්. එතින්දි කරන උදව්ව වෙනස්. ඒ තමයි සම්මුති. සිහි කල්පනාව අඩු සමාජයකට සම්මුති අවශ්‍යමයි. ඒ සම්මුති ටික නැති වෙලා ගියොත් ඒ සමාජයේ විසිරිලා බිඳිලා යනවා. කාටවත් පැවැත්මක් නැහැ. ඒ වගේම කෙනෙකුට හොඳ සිහි කල්පනාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒ අවට ඉන්න ඇයිට ඒ මට්ටමට සිහි කල්පනාවක් නැති වෙන්න පුළුවන්. දැන් එතනදිත් අර සම්මුතිය අවශ්‍ය වෙනවා. එක්කෙනෙකුට ඕනේ නැහැ. නමුත් අනිත් ඇයට ඕනේ. නමුත් මෙයත් ඉන්නේ සම්මුති සමාජයක නිසා සම්මුතියින් එක්ක ඉන්න වෙනවා. මේවා අපි හදාගත්ත දේවල් අපේම යහපත වෙනුවෙන්. ඒ අවබෝධය සැහැල්ලුවෙන් මේ සම්මුති වලට ගරු කරන සමාජයක ජීවත් වෙන්න උදව් වෙනවා. මේවා ගැටලුවක් නෙමෙයි, මේවා වැටවල් නෙමෙයි. සම්මුති කියන්නේ ඕනොවුන්ට උපකාර කරගන්න පොදු පැවැත්ම සඳහා හදාගත්ත දේවල්. සහජීවනයේ උපකාර කිරීම, උපකාර ලබා ගැනීම, මේ දෙකම අවශ්‍යයි. අපිටත් අනිත් අයගේ උදව් ඕනේ, ඒ අයටත් අපේ උදව් ඕනේ. ඒතර කිට්ටුවෙන් ඉන්න අයට වැඩියෙන් උදව් කරන්න ඕනේ. ඒ තමා සාමාන්‍ය සම්මුතිය. තමන්ට සමීපයෙන් ඉන්න අයට ඉන්න අයගේ අවශ්‍යතා තමන් පළමුවෙන් සම්පූර්ණ කරන්න ඕනේ. ඒතර ඊළඟට ඈතින් ඉන්න අයට ඊළඟට, ඈතින් ඉන්න අයට ඊළඟට. මේ විදිහේ තමා මේ ක්‍රමය හැදිලා තියෙන්නේ. ඉස්සලම අපිට පටන් ගන්න බෑ ඈතින් ඉන්න කෙනෙකුට උදව් කරන්න, ළඟින් ඉන්න අය නොසලකා. ඒතර මේ කේන්ද්‍රය, මේ සමාජය නැමැති ව්‍යුහය හැදිලා තියෙන්නේ තමන් කේන්ද්‍ර කරගෙන. ඒතර තමන් ළඟම ඉන්න අය, ඊට ටිකක් ඈතින් ඉන්න අය, ඊටත් ඈතින් ඉන්න අය, ඈතින් ඉන්න අය කියලා ওই විදිහට වලලු කිහිපයක් තියෙනවා. ඒ වලල්ලට අනුව තමයි සම්මුතිය තීරණය වෙන්නේ, සහජීවනය තීරණය වෙන්නේ. දැන් තමන් ළඟම ඉන්න කෙනෙක් බඩගින්න ඉන්නේ නැද්ද, ඊට හුඟක් ඈත ඉන්න කෙනෙක්ගේ බඩගින්න නිවන්න තමන් අපි හිතනවා නම්, කටයුතු කරනවා නම්, එහි කිසියම් අසාධාරණත්වයක් තිබෙනවා. එතන මේ සහජීවනයේ වුණත් සම්මුතිය උඩ තමයි ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය සමාජයක. ඒ සම්මුතියට අපි ගරු කරනවා, ඒවා අභියෝගයට ලක් කරන්නේ, විවේචනය කරන්නේ, ඒවා වැරදි කියන්නේ, ඕන්නේ නැහැ කියන්නේ යන්නේ. එතකොට සිහි කල්පනා වැඩි වෙන්න සම්මුති ඕන්නේ නැති වෙනවා Tamanට. හැබැයි සමාජයට ඒවා ඕනේ කියන එක හොඳට තේරෙනවා. උදව් කරනවා නිර්පේක්ෂකව. මේ තමා වෙනස. ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඔබතුමා විමසනවා, ධර්ම මාර්ගයේ යන කෙනෙක් කුට මේක ප්‍රශ්නයක්ද? මේ සම්මුති සහජීවනයේ කොහොමද ඒවා ගැටලුවක් කරගන්න නැතුව ඉන්නේ? මෙතන වෙනස මොකද්ද? ධම්මගේ යන කෙනෙකුයි නොයන කෙනෙකුයි අතර. ධම්මගේ යන කෙනා නැවැත්මේ ගමනක් යන්නේ, නවතින්නයි මේ යන්නේ. ධම්මගේ නොයන කෙනා පැවැත්මේ ගමනක් යන්නේ, දිගින් දිගටම පවතින යන ගමනක්. ඒ තමයි සාමාන්‍ය ගමන. ඒ පැවැත්ම සඳහා කොපමණ තිබුණත් මදි. පැවැත්ම සඳහා කුපමණ දැන් ගමනක්, වාහනයකට පෙට්‍රල්, කෙලවරක් නැති ගමනක් යන්නේ කුපමණ තිබුණත් මදි. නිමාවක් නැති ගමනක නම් වාහනේ යන්න ලෑස්ති වෙලා තියෙන්නේ කුපමණ පෙට්‍රල් ඕනේද? කුපමණ තිබ්බත් මදි. යන්න යන්න නැති වෙනවා. එතකොට ආයෙ පුරවන්න වෙනවා. මේ පැවැත්මේ ගමනේ යන කෙනාට කුපමණ තිබුණත් මදි. එනිසා එහෙම කෙනෙකුට, එහෙම ඒකකයකට, එහෙම පිරිසකට උදව් කරනකොට අපි ඒ අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ අය කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එවලිට හොඳයි කියයි, ස්තුතියි කියයි, පිං කියයි. හැබැයි ටික වෙලාවක් යනකොට ඊළඟ අවශ්‍යතාවයක් එනවා, වෙන ඕනෑකමක් එනවා. එතකොට නැවතත් අපි උදව් කරන්නට උනේ. උදව් කරේ නැත්නම් අර පරණ උදව්ව මතක් කරලා ස්තුති කරන්නේ නැහැ. දැන් නොකරපු උදව්ව ගැන තමයි කියවන්නේ. මේ තමයි ඇත්ත. ඒක කාගේවත් වරදක් නෙමෙයි. මොකද හැමෝම ඉන්නේ බඩගින්නේ. මේ පැවැත්මේ සත්‍යය ඉන්නේ නිරතුරුවම පිපාසිතව. ඒ නිසා හැම විටම අවශ්‍යයි යම. දැන් නැවැත්මේ ගමන ඉන්න කෙනා එයාට එහෙම ගොඩක් ඕනේ නැහැ. එයා නවතින්න යන කෙනෙක්නේ. එයාට සීමිත අවශ්‍යතා තියෙනවා. එයා සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ ටිකයි. ඒතර ටිකක් බලාපොරොත්තු වෙනවා, බොහෝමයක් දෙනවා. මේ තමා මෙතන තියෙන අපූරු සහජීවනය. බොහෝ උදව් කරනවා නුන්ට, හැබැයි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ ටිකයි. නිරපේක්ෂකව උදව් කරනවා. මම මෙච්චර උදව් කරා, අච්චර උදව් කරා. ඒ ගැන කතාවක් නැහැ. ඒ ගැන කියවන්නේ නැහැ. ඒ අතීතයේ ජීවත් වෙන්නේ කරපු උදව් ඔක්කොම එකතු කරලා ඒක ලොකු වார்த்தාවක් ඉතිහාස පොතක් හදලා ඒක හැමදාම කියවන්නේ නැහැ, ණයට කියන්නේත් නැහැ, ඒක තන්දරත් නැහැ. මේ වෙලාවේ කරන්න තියෙනවද දෙයක්? ඒක කළොත් අනිත් කෙනෙකුට යහපතක් වෙනවද? පුළුවන්ද? එයා බලාපොරොත්තු වෙනවද? එහෙමනම් කරනවා. පුළුවන් නම් කරනවා, බලාපොරොත්තු වෙනවා නම් කරනවා, කළොත් හොඳක් නම් වෙන්නේ කරනවා. ආපහු යමක් නොඉල්ලා. සාමාන්‍ය සමාජය යන්නේ හැම විටම ගනුදෙනුවක. සාමාන්‍ය සමාජ සම්මුතිය හැමෝම ඉන්නේ පැවැත්මෙනම් අපි දෙනවා ඒ ප්‍රමාණයටම බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ ඊට වැඩිය බලාපොරොත්තු වෙනවා. නමුත් අඩුම ගානේ ඒ කළ උදව්වට ප්‍රතිඋපකාරවත් බලාපොරොත්තු වෙනවා. යටි හිතේ හරි එබඳු අපේක්ෂාවක් තිබෙනවා. ඒ එතනින් අයින් වෙන්න හදන කෙනා ඒ අපේක්ෂාව කෙරෙහි සිහි ඇති කරගෙන ඒ අපේක්ෂාව අත්හරිනවා. උදව් කිරීම නොවේ අත්හරින්නේ අපේක්ෂාව. දරේ උදව් තුලින් මම එක්ව හදාගන්නේ. මම උදව් කරන කෙනෙක්, මම හැමෝම ගැන බලන කෙනෙක්, මම පරාර්ථකාමී කෙනෙක්, සමාජ සේවකෙක්, මන් නැතුව මේගොල්ලන්ට ඉන්න බෑ. එහෙම මමත්වයක් මම එක්ව ඉහළට හදාගන්න උත්සාහ කරන්නේ සම්මුති සහ සහජීවනයේ උඩ. ඒ නිසා එයාගේ හිත රිදෙනවා අඩුයි. බලාපොරොත්තු කඩවෙනවත් අඩුයි. පිරිසිදු හිතකින් උදව් කරන්න පුළුවන්. අවශ්‍යතාවයට ප්‍රමාණිත උදව් කරන්න පුළුවන්. පුළුවන් නම් කරනවා. බැරි දෙයට ලත වෙන්නේ, අයියෝ මට උදව්වක් කරන්න බැරි වුණා. ඒ තැවිල්ල නෑ, ඒ පසුතැවීම නෑ. මේක ලොකු පසුතැවීමක්. අපිට කෙනෙකුට උදව්වක් කරගන්න බැරි වුණොත් එහෙම, ඒ උදව්ව කරගන්න බැරි වුන නිසා අනිත් කෙනා විපතට, හානියට, අපහසුතාවයට පත් වුනහම එයාට වැඩිය සමහර විට අපි දුක් වෙනවා. අපිටයි නිින්ද යන්නේ නැත්තේ, එයාට නිින්ද යනවා. හොඳට අයියෝ මට ඒ උදව්ව කරන්න බැරි වුණා. නැහැ, එහෙම උපාදාන කරන්නේ. ඔබතුමයි වචන ලස්සනට පාවිච්චි කරා, උපාදානය. එහෙම ඒ උදව් කිරීම සහජීවනයේ සම්මුති අල්ලගන්නේ නැහැ ලොකුවට. පුළුවන් නම් කරනවා, පුළුවන් උපරිමයේ කරනවා. හැකිනම් බැරි නම් මොනව කරන්නද? උපේක්ෂාව ඉන්නවා.
මුලික සබඳන්නේ සීමාවක් තියෙනවා. අපිට තාදරයෙන් බලන්න තියෙනවා. අපි භාවනා කරද්දී ඒකේ සමථ භාවනා කරමින් යනකොට සම්මුදිනවා මටත් සල්ති නැහැ. මාවකටවත් සල්ති නැහැ. ඒකෙන් ඇති ප්‍රශ්නයක් හත්කරනවා. නෝ ප්‍රායෝගිකව තමයි සර් ඔය අංශ තුනම එකට බද්ධ කරගන්න මේක අපි මේ ගමන යන්නේ. අපිට සමාජ සේවය කරමින් සබඳන්නේ බලාගන්නේ භාවනාවක් භාවනා කරන කොටස තුන කඩාගෙන නැතුව අපිට පුළුවන් මේවාකට බද්ධ කරමින් ප්‍රමුඛ කරගන්න. මතක තියාගන්න ඕනේ අපි සබඳන්නේ බලා ගන්නවා, සබඳන්නේ උදව් කරනවා. අපි ඒක සතුටින් කළුත්තේ කියලා සෑහෙනවා කියනවා. භාවනා කරන කොට සතිය පිට බලපානවා. ඒ වගේම හුස්ම හැම තැනටම අපි ආයෙනවා. ඒකත් ඒ කර්ම තුනට සම්බන්ධයි. ඉතින් ප්‍රායෝගිකව තහම එකක් ඉවර කරලා අනකට යනකොට වඩා මේකට බාධ්‍ය වෙලා ජීවිතේ මේක ගමන් කරන්නේ. මේකම පරිදි කරගන්නවත් විතරයි කරන්නේ. මොකද සමාය ආයෙ මම දැකලා තියෙනවා සමාධි කියන්නේ කියලා තවත් කාම විදියට ඒ ජීවිතේම කතා කරනවා. ආමන්දන්ද මොනවද බලපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම භාවනා කරන මම විචේනයක් මේ කියන්නේ භාවනා කරන අය සම්පූර්ණයෙන්ම සමාධියෙන් වෙලා ඒ පරිසර සම්බන්ධයෙන් ගැටලු ඇති කරගෙන ගමන් කරනවා. නමුත් බුදුහාමුදුරු කියන ධර්මයේ මේ ඔක්කොම එකතු කරලා ගමන් කරන්න පුළුවන් කියන
එක. ඔව් අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මේවා අතර මේ වැටවල් ගහලා දැන් එකක් ඉවරයි. ඒක අවශ්‍ය නැහැ. දැන් දෙවෙනි පන්ති ඉන්නේ. පළවෙනි පන්ති ඕනේ නැහැ. දැන් ඊළඟ පන්ති ඉන්නේ. ඒ දෙකම ඕනේ නැහැ. දැන් එහෙම නෙමෙයි. ඒ ඔබතුමා කිව්ව දේ ඒක එහෙම්මම තමයි වෙන්නේ. ඒතර මෙතන අපි විස්තර කළේ මේ පියවරවල් තුන. ඒතර මේ දැන් පළවෙනි එක පියවරකවත් නැති අය තමයි වැඩියෙන් ඉන්නේ. මේ කියන්නේ සමාජය ගැන හැඟීමකුත් නැහැ. තමන් ගැන හැඟීමකුත් නැහැ. සත්‍ය ගැන හැඟීමකුත් නැහැ. මේකක් ගැනවත් හැඟීමක් නැහැ. ඔහේ ජීවත් වෙනවා. උපන්න නිසා ජීවත් වෙනවා. ජීවත් වෙන්න ඕනේ හින්දා ජීවත් වෙන. ඒතර වැඩිපුර ඉන්නේ ওই එකකවත් නැති අය. එයා එක නරකකුත් නැහැ, හොඳකුත් නැහැ. ඔහේ ජීවත් වෙනවා. ඒතර ඊළඟ ටිකක් උත්සාහයක් අවශ්‍ය වෙනවා දෙවෙනි අර පළවෙනි පියවරට එන්න. ඔහේ ඉන්න උත්සාහයක් අවශ්‍ය නැහැ. එකකින් අවබෝධයක් ඕනේ මේ සමාජයේ මතයි අපි යැපෙන්නේ. හිතයි දහම නිතර නිතර මතක් කරන්නේ කිව්ව කාරණේ පරපටිබද්ධාමේ ජීවිකාටි අභින්නම් පච්චවෙක්කිතබ්බං. පරපටිබද්ධාමේ ජීවිකාටි අභින්නම් පච්චවෙක්කිතබ්බං. නැවත නැවත නිතර නිතර කල්පනා කරන්න මේ ජීවිතය පරපටිබද්ධයි. පරපටිබද්ධයි පැරසයිට් කියන එක. අනුම් මත යැපෙන එකක්. පරිසරයේ මත යැපෙන එකක්, ලෝකයේ මත යැපෙන එකක්, සබාධම් මත යැපෙන එකක්. ତେර මේ සඳහා කිසියම් අවබෝධයක් අවශ්‍යයි. දැනීමක් අවශ්‍යයි. ඊළඟට වීරියක් අවශ්‍යයි. මේක තේරුණාම ඒ අනුව අපින් වෙන්න ඕනේ දෙයක් තියෙනවා. මේ පරිසරය රැක ගන්න ඕනේ. මේක අයිති කාටද කියන ප්‍රශ්නේ. මේකට විස්තරයක් නැහැ. මේ සබාධම් අයිති කාටද? සබාධම් කියන්නේ මොනවා හරි සම්පතක් කාටද අයිති? එතන මේ අද අපි ඉතුරු වෙලා තියෙන සම්පත් අතීතයෙන් ආ දේවල්නේ, වර්තමාණයෙන් ආව දේවල් නෙමෙයි. මේ හැම සම්පතක්ම අතීතයෙන් ආ දේවල්. මොන සම්පත ගත්තත්, මුතු ගත්තත්, මැණික් ගත්තත්, දියමන්ති ගත්තත්, ගල්ලඟුරු ගත්තත්, වතුර ගත්තත් මේ ඔක්කොම අතීතයෙන් ආ දේවල්. එතන අතීතය විසින් මේ සියල්ල විනාශ කරා නම්, කාලා දැම්මා නම් අද අපිට එකක්වත් නැහැ. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ පරම්පරාවට මේවා අයිති. ඊළඟ පරම්පරාවටත් අයිති මේ හැම දෙයක්ම. එතකොට සැබෑ අයිතිකරු කවුද මේ සබා දහමේ? අතීතයේද අනාගතයේද? එතකොට වර්තමානයේට අයිතියක් තියෙනවද? ඒ අතීතයේ රැකගෙන අපට බාර දුන් අනාගතයට ඉතිරි කළ යුතු මේ සබාධම විනාශ කරන්න සම්පූර්ණයෙන් අපේ පුංචි කාලයක ජීවිතය වෙනුවෙන් නාස්ති කරන්න. ඒ අවබෝධය තියෙන කෙනෙක් තමයි වීරිය කරන්නේ රැකගන්නට සහ පවත්වාගෙන යන්නට. අපෙන් කළ යුතු දේ පරිසරයට, සමාජයට, හැම අංශයකටම. හැබැයි එතනින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සබාධම අපිව බලා ගන්නවා. සබාධම් පුළුවන් උපරිම මට්ටමින් අපිව බලා ගන්නවා. හැබැයි එයාට බැරි දෙයක් තියෙනවා, අපේ හිත බලා ගන්න එක. ඒක අපිට බාර දීලා තියෙන්නේ සබාධම. අන් සියල්ල එයා බලා ගන්නවා. බැරි එකම දේ හිත බලා ගන්න එක. සබාධම අපිට කියනවා මං හැම දෙයක්ම බලන්නම්. මං හුස්ම දෙන්නම්, කන්න දෙන්නම්, බොන්න දෙන්නම්, අඳින්න දෙන්න. ඉන්න තැනක් දෙන්නම්, පය ගහලා හිට ගන්න තැනක් දෙන්නම්. ඒ ටික ඔක්කොම මන් දෙන්නම්. ඔයා ඒ ගැන කිසිම බරක් කරගන්න එපා. එකම දේ ඔයා ඔයාගේ හිත හදාගන්න, හිත දිහා බලාගන්න. හිතර අපිට තියෙන ඇත්තටම නම් එක වගකීමයි. ඇත්තටම බැලුවොත් අන් සියල්ලම අනිත්‍යයට කරලා දෙන්න පුළුවන්. ඉතින් අපි ඒ කාරණේ දෙන්නම අපි අපේ හිත හදාගන්න උත්සාහ කරනවා මොනවා හරි භාවනා ක්‍රමයකින්. හිත ශක්තිමත් කරගන්න, හිතේ තියෙන ලස්සන ගතිගුණ මතු කරගන්නට සමත භාවනාවක් කියන්නේ ඒයි. හිත හදා ගැනීම. මම මගේ හිත හදාගන්න ඕනේ. අත්ත දීපා විහෙරත. මම මට ආලෝකයක් වෙන්න ඕනේ. වෙන කෙනෙකුට අත්ත සරණා අනන්‍ය සරණ, වෙන කෙනෙක් කුගෙන් සරණක් නැහැ. මම්මයි මට තියෙන පිලිසරණ. අතර මේක ඊට වඩා ගැඹුරු අවබෝධයක් තියෙන මට්ටමක්. අර පරපටිබද්දා මේ ජීවිකා කියන තැනට වැඩිය. එතනදී ඊළඟට මේ හිත හදා ගැනීමෙන් පමණක් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මෙතන ඊට වඩා අත්හැරීමක් කරන්න තියෙනවා, අවබෝධයක් ඇති කරගන්න තියෙනවා. මේ දේවල් වෙන්නේ කොහොමද? ඇයි අපි වැටෙන්නේ? ඇයි අපි කලබල වෙන්නේ? කලබල වුණාම කලබලේ හදාගෙන ආපහු නිශ්චලත්වයට එන්න පුළුවන්. නමුත් ආයෙත් කලබල වෙනවනේ. ඉතින් ඇයි මේ විтин විට කලබල වෙන්නේ? අනේ ඉතින් තමයි පේන්නේ මේවා වෙන්නේ මේ යම් යම් සාධක නිසා. සාධක නිසා වෙන්නේ. ඒතර ඒ සාධක එකතු වුණාම ඵලයක් ලැබෙනවා. ඒ සාධක නැත්තම් ඒ ඵලේ නැහැ. හැබැයි ඒක සාධකයක්වත් මම නෙවෙයි. මම නොවේ එකම සාධකයක්වත්. එකම සාධකයක්වත් මට අයිතිත් නැහැ. මේක ධම්මැල් පුරුකක් වගේ යන දෙයක්. මට මාත් නැහැ. මට මාත් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති. මට මාත් නැත. අදර මේ තමයි අවසාන අවබෝධය. මට මාත් නැහැ කියන එක. අදර හැබැයි දැන් මේක මේ එකක් විවර කරලා අනිත් එකට එනව නෙමෙයි. තර පළවෙනි කින්ද පුළුවන් දෙකට තුනට යන්නේ නැතුව හැබැයි දෙවෙනි හිත හදා ගන්න තැන්ට එනකොට යා අර පළවෙනි කාරණේ තිබුණටත් වැඩිය හොඳින් බුද්ධිමත්ව කරනවා. හැබැයි ඒක ජීවිතය කරගන්නේ ආත්මය කරගන්නේ නැහැ. ඔබතුමා පැහැදිලි කළ කාරණයක් ඒක සමාජ සේවය ආත්මය කරගන්නේ නැහැ. ඒ සමාජ සේවකයෙක් වෙන්නේ හැබැයි සේවය කරනවා. ඒතර ඒකට ආත්ම කියන්නේ. ආත්ම කරගන්න නැතුව කළ යුතු දේ කරනවා, සේවය කරනවා, සමාජ සේවකයෙකු නොවි. ඒකෙන් මමත්වයක් හදාගන්නේ. ඊළඟට ඒ භාවනාව ඇතුළේ යෝගියෙකු නොවි භාවනා කරනවා. මම භාවනා කරන කෙනෙක්, භාවනා යෝගියෙක් කියලා එතන ආයේ කුණ්‍ය ගහලා මධ්‍යස්ථානයක් තැනක් හදා ගන්න නැතුව භාවනා කරනවා. අවබෝධයට එනකොට මෙතන ඇත්තටම හේතුඵල සිදුවීම් ටිකක් වෙන්නේ. හේතු ටික එකතු වෙනකොට ඵලයක් ලැබෙනවා, හේතු නැති වෙනකොට ඵලය නැහැ. මම නෙමේ හේතුව, මම නෙමේ ඵලය. හේතුව ඇතුළෙත් මම නැහැ, ඵලය ඇතුළෙත් මම නැහැ. මේ දෙක අතර මම හිර වෙන්න හොඳ නැහැ. ඒක ලොකු නිදහසක් තියෙන්නේ. ඒ නිදහසත් එක්ක එයාට හිත හදා ගැනීමේ ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. දැන් එනිසා දෙවෙනි පියවර ඕනෙම නෑ එයාට මේ අවබෝධය එන්නේ එන්න. හැබැයි හිත හදා නොගත් පිරිස් ඉන්නවා. වැඩි පිරිසක් හිත හදාගෙන නෑ. ඒ අය තාම පුංචි පුංචි දේවල් වලට අඬනවා. පුංචි දෙයක් නැති වුණාම දැන් ජීවත් වෙලා වැඩක් නෑ කියනවා. ඒ අය දිහා මෙයා බලනවා කරුණාවෙන්. බලලා ඒ කළ යුතු දෙයක් තියෙනවා නම් කරනවා. ඒක නොකර ඉන්නේ නැහැ. ඒක වඩාත් හොඳින් කරනවා, වඩාත් පිරිසිදුව කරනවා. පරාර්ථකාමීව කරනවා. තමන්ගේ සටහනක්, පා සටහනක්, අත්සනක්, ආපසු ලිපිනයක් ඒ කිසිවක් නොතබා.
සෝභාදහමේ පුරුකක් විදියට මානවයා තමන්ගේ දානව සංතතිය ඉදිරියට සිට පවතින න්‍යායක් ධර්මතාවයක් වගේ කියනවා නිසාම්පදායකත්වය සහ නූතනත්වය. අත ඇතා විට මේ සාම්ප්‍රදායකත්වය නූතනත්වය කරා යන ගමනේදී යම්කිසි පිරිසකගේ දෘෂ්ටිවාදයක් පදනම් කරගෙන බලය යොදලා සියලුම දෙනාට ඒ දෘෂ්ටියම නිවැරදිය කියන මතයට ප්‍රචලිත කිරීමත් ලෝකෙම එකම යායක් බවට පත් කරන්නට දරන උත්සාහයක් වෙනවා. යුගය බලපානවාද?
මොකද්ද බලපානවාද කියලා ඇහුවේ?
පවතින යුගය.
හා හා. ඔය පවතින යුගයේ ලක්ෂණ බලපානවා. අභියෝග වැඩි කාල තියෙනවා, අභියෝග අඩු කාල තියෙනවා. වැඩි පිරිසක් ධම්මගේ යන කාල තියෙනවා, ධම්මගේ යන කාල පිරිස අඩු වෙන කාල තිබෙනවා. එහෙම වෙනස්කම් තිබෙනවා. ඉතින් වෙනස්කම් වල බලපෑමක් තිබෙනවා. ඒ තමන් කිසියම් මතයක් පිළි අරගෙන ඒ මතය සමාජගත කරන්න හැම දෙනාම මේ මතය පිළිගන්න ඕනේ, මේක තමයි එකම ඇත්ත, වෙන ඇත්තක් නැහැ. ඒක තමයි දෘෂ්ටියක ලක්ෂණය. දිට්ටි කියලා පාලියෙන් විස්තර කරන්නේ, ධහමේ විස්තර කරන්නේ ওই මානසික ස්වභාවයට. තමන් කිසියම් අදහසක් පිළි අරගෙන කිසියම් මතයකින් මත් වෙලා අනිත් හැම දෙනාමත් ඒ මතයෙන් මත් විය යුතුයි. වෙන මත තියෙන්නට බෑ. මේක තමයි එකම මතය. ඒ මතයෙන් සියලු දෙනාම මත් විය යුතුයි කියා අනුන්ව බලහත්කාරයෙන් මත් කරන්න උත්සාහ කරනවා. බලහත්කාරයෙන් හෝ හොඳින් කියලා හෝ මත් කරන්න උත්සාහ කරනවා. ඒ තමයි දිට්ඨියක ස්වභාවය. දිෂ්ටියක ස්වභාවය. තමන් කිසියම් දෙයකට දිෂ්ටි වුණාම අනිත් අයවත් ඒ දිට්ඨියෙන් දිෂ්ටි කරන්න තමා උත්සාහ කරන්නේ. ඒතර මේක දහම නොවේයි. දහම කාවවත් දිෂ්ටි කරන්නේ නැහැ. මොනම හේතුවකටවත්. මේක හැමෝම පිළිගන්න ඕනේ කියලා අනිවාර්ය නීතියක් බවට පත් කරන්නේ නැහැ. ඒතර මෙතන තියෙන්නේ මහා තනිකමක්. තනිකම පිළිබඳ ප්‍රශ්නයක්, බිය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මට මොකද වෙන්නේ? මම තනි, මට කවුරුත් නැහැ. හොඳට බලන්න, මෙහෙම මේ මතයක් දැඩිව අරගෙන ඒ මතය බොහොම බලහත්කාරයෙන් සමාජගත කරන්න හදන මොනම දේශපාලන, ආගමික, විද්‍යාත්මක, ගුප්ත ඕනෑම මතයක්, කලාව මොනම පැත්තකින් ගත්තාම බලන්න, ඒ අය ඇත්තටම මානසික වශයෙන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. ඒ ප්‍රශ්නේ මොකද්ද? තනිකම පිළිබඳ ප්‍රශ්නේ. හිස් බව පිළිබඳ ප්‍රශ්නෙක ඉන්නේ. ඒතර මේගොල්ලන්ට පිරිසක් ඕනේ. බයක් තියෙනවා, මට මොකද වෙන්නේ? ඒ බයයි තනිකමයි මේවා ඔක්කොම එකට එකතු වෙලා එහෙම දිගට හිටියොත් පිස්සු හැදෙනවා. ඒතර මේ පිස්සුවෙන් එයාව බේරෙන්නේ තමන්ව බේරගන්න ගන්න එක උත්සාහයක් තමයි. තව පිරිසක් හදාගන්න එක. ඒ අදහස පිළිගන්නේ, ඒ පාර යන, ඒක හරියි කියන තව පිරිසක් හදාගන්න. එතකොට මේ සමූහය ඇතුලේ තමන්ගේ අර මානසික තනිකමයි බයයි වැහිලා යනවා. ඒක වැහෙනවා, විසඳෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන සම්පූර්ණයෙන් තනිකම සහ බිය පිළිබඳ ප්‍රශ්නයක්. ওই දිට්ඨියක් අරගෙන ඒ දිට්ඨිය අනිත් අයට ඔලුවට දාන්න බලහත්කාරයෙන් උත්සාහ කිරීම තුළ කිසිම කරුණාවක් නැහැ. ඒ කරුණාවෙන් කරන දෙයක් නොවේ. කරුණාව හැම විටම කටයුතු කරන්නේ හොඳ නරක කියලා දෙනවා. මෙහෙම හිටියොත් හොඳයි, මෙහෙම හිටියොත් මේ තමයි විපාක හොඳ නරක කියලා දෙනවා. ඒතර මෙතන කරුණාවක් නැහැ. මෙතන තියෙන සම්පූර්ණ ආත්මාර්ථකාමීත්වයක්. ඒක හරි භයානකයි. හරිම භයානකයි. ඒතර එක දිට්ඨියක් නම් ලෝකේ තියෙන්නේ එක්කෙනෙක් නම් ඔය කාර්යය කරන්නේ එහි විනාශය අඩුයි. නමුත් දිට්ටි ගත්තාම එකිනෙකට පටහැනි වෙනස් දිට්ටි කොපමණ තියෙනවද? ඒතර මේ පිරිස් හමුදා වගේ ආවිත සන්නද්ධ හමුදා වගේ ඕනෑම වෙලාවක සටන්ට ලෑස්ති. ඉතින් ඕනේ තරම් නිදර්ශන ඉතිහාසෙත් තිබුණා වර්තමානයේත් තියෙනවා ලංකාවෙත් ඒක දකින්න තියෙනවා. දැන් මේ විතර දහම අරගෙන වාද කරනවා, දහම අරගෙන මත ඉදිරිපත් කරනවා. මේ මතේ තමයි හරි, මේක වැරදි, අනිත් ඔක්කොම වැරදි, මම කියන දේ විතරයි හරි, මං කියන එක විතරයි අහන්න ඕනේ, මගේ පොත් විතරයි කියවන්න ඕනේ, වෙන පොත් කියවීම තහනම්, වෙන ඒවා ඇසීම තහනම්, වෙන ඒවා සාකච්ඡා කිරීම තහනම්. දැන් මෙහෙම දිට්ඨියකින් දිෂ්ටි කරලා, පටු කරලා, කොටු කරලා, හිර කරලා හමුදා විනයක් වගේ එකක් තමයි ගෙනියන්නේ. අතර මෙතන දහමක් නැහැ. දහමේ තියෙන විවෘත භාවය නැහැ. දහමේ තිබෙන ඉවසීම නැහැ. දහමත් එක්ක ඒ යන ලස්සන ගමන දිට්ඨියක් එක්ක යන්න බෑ. මෙතන ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ගණන් කරනවා කොපමණ මට ඉන්නවද, අනිත්‍යයට කොපමණ ඉන්නවද. එතකොට කොහොමද අනිත්‍යයේ මේ පිරිස මගේ ගොඩට ගන්නෙ? හොඳට බලන්න, ওই දිට්ටි පතරෝණ පිරිස් මොන දිට්ටි හරි, ආගමික දිට්ටි හරි, ආගමික දිට්ටි ගන්න, මේ බුදුදහම ගැන දිට්ටි පතරෝණ පිරිස් ගන්න, මොනවා හරි මතයක් හදාගෙන ඒ අය ගිහිල්ලා මත්පැන් බොන අයට බණ කියන්නේ. දැන් මත්පැන් බොන අයට මොකක් හරි කියලා ඒකෙන් මුදවා ගත්තා නම් ඊට වැඩිය වටිනවනේ. එහෙම නැත්තම් කමින් බොමින් නටමින් අනිත්‍යයට හිරිහැර කරමින් ඉන්න පිරිසට මේවා කියන්නෙත් නැහැ. මොකක් හරි මේ පන්සලකට යන මොනවා හරි වෙසක් කූඩුවක් හදන එහෙම පිරිසකට තමයි ගිහිල්ලා කියන්නේ ඕක වැරදි. ඔය පන්සල් යන එක වැරදි. වෙසක් කූඩු හදන එක වැරදි. ඕක නෙමේ දහම කියන්නේ. එතකොට මේ අය ඇත්තටම අර යන්නේ නිකන් අර මාළු අල්ලන්න යන පිරිසක් වගේ දැලක් අරගෙන ගිහිල්ලා පුළුවන් තරම් තමන්ගේ දැලට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා කොටු කරලා හදනවා. ඉතින් ඒ එහෙම කොටු කරලා හදන්න බෑ. එතෙන්ට තවත් කවුරු හරි දැලක් අරගෙන එනවා. තව අය ඉන්නවනේ ඇවිල්ලා කියනවා ඕක වැරදි මෙහෙමයි. එතනින් කොටසක් අරගෙන යනවා. ඉතින් මේ නොපෙනෙන සංග්‍රාමයේ තමයි දික්ටි තුල එදත් උනේ අදත් වෙන්නේ. එදත් උනේ ඔකයි කොයි දික්ටි ගත්තත් ආගමික දේශපාලන ඕනෑම දික්ටියක අදත් වෙන්නේ. මේකෙන් දහමට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ධර්ම මාර්ගයට මේකෙන් බාධා වෙනවා. මොකද ධර්ම මාර්ගයේ මොකද්ද? දිට්ටි මොනවද කියලා වෙන් කරගන්න බැරි තැනකට සමාජයේ එමින් පවතිනවා. දැන් වෙන් කරගන්න බෑ මොකද්ද ධම්මග මොකද්ද නොමග කියන එක. ඉතින් මේ කාලේ තියෙන ලොකුම බාධාවක් තමයි මාධ්‍ය. ඒක ඇත්තටම බාධාවක්. ධම තේරුම් ගන්න, ධම අවබෝධ කරගන්න ලොකු බාධාවක්. ඒක පහසුවක් නන් නොවේ. දැනුමට ලොකු පහසුවක්. දැනුමට දැනගන්න තොරතුරු එකතු කරගන්න ලොකු පහසුවක් මේ යුගය. හැබැයි අවබෝධයට නම් ඒ පැත්තේ ගියොත්, ඔය මාධ්‍ය සරණ ගියොත් එහෙම අවබෝධයක් නම් ඇති වෙන්නේ නැහැ. වල්මත් වෙලා පිස්සු හැදිලා තමයි නවතින්න වෙන්නේ. මක් නිසාද? එකිනෙකට නොගැලපෙන, එකිනෙකට යා නොදෙන, එකිනෙකට පත්‍ය නොවන කෑම තමා අපි ඔළුවට දාගන්නේ. එහෙම ඒවා ආමාශයට දාගත්තොත් අපි දන්නවා දෙක තුනක් එකට එකට ගැලපෙන්නේ නැති ලොකු අජීර්ණයක් වෙලා බඩේ අමාරුවක් වෙලා අසාධ්‍ය වෙනවා. මැරෙන්නත් පුළුවන් අපත්‍ය ආහාර එකට ගත්තොත් එහෙම. ඊට වඩා හානියක් වෙනවා මේ නොගැලපෙන මත, එකිනෙකට යා නොදෙන මත දිගින් දිගටම ඔළුවට දා ගැනීම නිසා. තර මේ ඔළුව හරි දුකක් විඳිනවා. අපිට නොතේරුණාට අපේ මොළයේ මහා දුකක් විඳිනවා මේ නිසා. එයාට දැන් තේරුම් බේරුම් කරගන්න බෑ මොකද්ද හරි මොකද්ද කරන්න ඕනේ, මොකද්ද අතාරින්න ඕනේ, මොකද්ද අහන්න ඕනේ, මොකද්ද මතක තියාගන්න ඕනේ. තේරුම් බේරුම් කරගන්න බැරි තැනකට අපි අපේ මනස ගෙනල්ලා තියෙනවා මේ යුගයේ. තේ විශාල සම්බාධකයක් දහම් මගෙහි යන්න. ඒ නිසා අඩුවෙන් අහන්න, අඩුවෙන් අහන්න, අඩුවෙන් කියවන්න, වැඩිපුර මෙනෙහි කරන්න. එකක් අහලා වැඩිපුර මෙනෙහි කරන්න, දහපාරක් විතර ඒ ගැන මෙනෙහි කරලා බලන්න. අහපු එකක් අරගෙන තමන්ගේ ජීවිතයත් එක්ක ගලපලා බලන්න, සසඳලා බලන්න. ତେର ජීවිතයේ තුලින් ඒ අසා මෙනෙහි කළ කාරණිය ඔප්පු කරනවා නම්, තමන්ගේම ජීවිත අත්දැකීම් තුලින් ඔප්පු කරනවා නම් ඒක ඇත්තයි කියා, එහෙමනම් ඒ අනුව ජීවත් වෙන්න. ජීවත් වෙන්න ඔය සංවිධාන අවශ්‍ය නැහැ. ජීවත් වෙන්න සමාගම් අවශ්‍ය නැහැ. ජීවත් වෙන්න ව්‍යාපාර අවශ්‍ය නැහැ. ජීවත් වෙන්න ආයතන අවශ්‍ය නැහැ. ඒක තමන් ජීවත් වෙනවනේ ක්‍රමයකට, ඒ අනුව ජීවත් වෙන්න. අර අයත් එක්ක අපිට නෑ ගැටුමකුත් නෑ ප්‍රශ්නෙකුත් නෑ. ප්‍රශ්න හදාගන්න අවශ්‍යත් නෑ, ගැටුම් හදාගන්න අවශ්‍යත් නෑ, විවේචන අවශ්‍යත් නෑ. අපි අහිංසකව තිදහසේ කරබාගෙන කරබාගෙන, කියන්නේ යුද්ධයකට යනා වගේ මෙහෙම ඔළුව උරහිස් කෙලින් කරගෙන නෙමෙයි, ඒක කරබාගෙන මේ ගමනයන් මේ කාලේ, මේ කාලේ හරියින් පරිස්සම් වෙන්න, හොඳටම පරිස්සම් වෙන්න. මොකද මේ මහා උණුසුම් තත්ත්වයක් ඇති වෙමින් තියෙන්නේ, සහ ඇති වෙලා තියෙන්නේ මේ දිට්ටි නිසා. මොකද්ද චතුරාර්ය සත්‍යය? මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? කුමක්ද ත්‍රිලක්ෂණය? දැන් මේවා ගැන තියෙන අදහස්, අර්ථකථන, විවේචන අහසට පොළොව වගේ. හැබැයි අහසට පොළොව වගේ විවිධ වෙනස්කම් වෙනස් අර්ථකථන තිබුණට කමක් නැහැ. ඒක නෙමේ වරද. හැබැයි ඒ වෙනුවෙන් ඒව ආත්ම කරගෙන, ඒ වෙනුවෙන් සංවිධාන පිහිටවගෙන, ඒ වෙනුවෙන් සේනා හදාගෙන සටන් කරන තැනකට ලෝකේ පත් වෙමින් යනවා. මොකද්ද චතුරාර්ය සත්‍ය? ඕක නෙමේ චතුරාර්ය සත්‍ය. මේක පිළිගන්නවද නැද්ද? අපේ සාමාන්‍ය ජීවිතයේ, එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනෙක් එක්ක හවුලේ ගත කරන දෙයක්, පවුල ඇතුලේ, රැකියාව ඇතුලේ, සමාජය ඇතුලේ, එතරම් අන්‍යෝන්‍ය උපකාරයෙන් ඕනෝන් රැක බලා ගනිමින්. ඉතින් ඒ සඳහා ගයක් ඕනේ, වාහනයක් තිබුණොත් හොඳයි, තව උපකරණ තිබුණොත් හොඳයි. මේක තමයි සාමාන්‍ය ජීවිතේතර. මේ වයින් ගන්න තියෙන ප්‍රයෝජනයක් තියෙනවා. වාහනයකින් ගමනක් යන්න පුළුවන්. ඉන් එහා ප්‍රයෝජනයක් නෑ. වෙන ප්‍රයෝජනයක් නැහැ. ඉතින් හදිස්සියක් වුණාම මුදල් කරගන්න පුළුවන්. ඉතින් ওই වගේ අර වෙන ප්‍රයෝජනයක් නැහැ. ඒතර ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ මොකද්ද? එයින් අපිට ලැබෙන දේ මොකද්ද? නොලැබෙන දේ මොකද්ද? මේවා මේ දෙක අතර පැහැදිලි ඉරක් ඇඳගෙන ඉන්න පුළුවන් නම් ගැටලු අඩුයි. ඒතර මේ භාවනාව අපිට උදව් කරනවා මේ භෞතික දේවල් රස්සාව හරි විවාහය හරි දරුවෝ හරි දෙමව්පියන් හරි වාහනේ ගෙදර මේ මොනවා හරි එහි සැබෑ වටිනාකම් මොකද්ද? මූල්‍යමය වටිනාකමට එහා ගියේ ප්‍රායෝගික වටිනාකම් මොකද්ද? ප්‍රයෝජනේ මොකද්ද? ඒ ප්‍රයෝජනේ අපිට තේරුම් ගන්න උදව් කරනවා. ඒ ප්‍රයෝජනේ භුක්ති විඳින්න උදව් කරනවා. එතනින් සෑහීමකටපත් වෙන්න උදව් කරනවා. ඉන් එහා දෙයක් එයින් බලාපොරොත්තු නොවී ඉන්න උපකාර කරනවා. එතන ඉන් එහා දේ තමයි භාවනාවෙන් අපි හොයාගෙන යන්නේ. ඒ වගේ නොලැබෙන දේ, මුදලට ගන්න බැරි දේ. මුදලට අපිට මොනවද ගන්න පුළුවන්? මුදලට අපිට ඉඩමක් ගන්න පුළුවන්. මුදලට අපිට හොඳ සැලැස්මක් හදා ගන්න පුළුවන්. මුදලට ගඩොල් සිමෙන්ති වැලි ගන්න පුළුවන්. මුදලට ශ්‍රමය ගන්න පුළුවන්. මුදලට ගෙයක් හැදෙනවා. මුදලට ගෘහ භාණ්ඩ ගන්න පුළුවන්. හොඳ වාඩි වෙන පුටු මේසා ගන්න පුළුවන්. හොඳ ඇඳක් ගන්න පුළුවන්, මෙට්ටයක් ගන්න පුළුවන්, විදුලි පංකාවක්, වායු සමීකරණ. මේ ඔක්කොම මුදලට ගන්න පුළුවන්. හැබැයි හොඳ නිින්දක් මුදලට ගන්න බෑ. සුවදායි නිින්දක්, විවේකී නිින්දක් කීයකටවත් ගන්න බෑ. කීයක් දීලවත් ගන්න බෑ. එතකොට ඒ කොහොමද ගන්නෙ? අනේ එතෙන්දි තමයි අපිට මේ අපි ඇතුලේ ඒක තියෙන්නේ. අපි ඇතුලේ සුවදායි නිින්ද, විවේකී නිින්ද, ඒ වෙනුවෙන් නේ ඔය ඔක්කොම ටික කරන්නේ. අවසාන වශයෙන් අපි ඔය ඉඩමක් අරගෙන සැලසුමක් හදාගෙන ඒක පාස් කරලා හොඳ බාසුන්නාලා හොයාගෙන හොඳ මැටීරියල්ස් හොයාගෙන හරියට හදලා ලස්සනට හදලා පිරිතක් කියලා හොඳ ගෘහ භාණ්ඩ කල්පවතින ජීවිත කාලයක් පවතින ඔක්කොම අරගෙන අවසානයේ අපි ඔය විවේකයෙන් ඉඳ හොඳට සැනසille නිදාගන්නනේ. හැබැයි ඒක නැහැනේ ඔය එකකවත්. ඇතර මේ දෙක තේරුම් ගන්නවා අපි. තේරුම් ඇතර මේ සුවදායි නිින්ද කියන එක අමිල දෙයක්. ඒකට මිලක් කියන්න බෑ. ඔය අනිත් හැම දෙයකටම මිලක් තියෙනවා. ඇඳට මිලක් තියෙනවා, මෙට්ටෙට මිලක් තියෙනවා, එයා කන්ඩිෂනින් සිස්ටම් එකට මිලක් තියෙනවා, මදුරු දැලට මිලක් තියෙනවා, ඔක්කොටම මිලක් තියෙනවා. හැබැයි ඔක්කොම මිල කිවල ගත්තත් නිින්ද යන්නේ නැත්තම් රැලි වෙනකල් ඒක උඩ දුක් විඳිට වෙනවා නම් කෙනෙකුට ඒ ඔක්කොම දිහා බල බල එතකොට එතින්දි තේරෙනවා මේ නිින්ද කියන්නේ මොනතරම් සම්පතක්ද, නිදහනයක්ද. ඒක දැන් එන්නේ නැහැනේ. ඒක නැහැ දැන් මේකකවත් නැහැ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ නෙමෙයි. ඒක ඇතුලේ හොඳ නිින්ද ඇතුලෙන් එන්න ඕන එකක්. ඒතර ඒක ඇතුලෙන් එන්න බෑ. ඇතුලේ එක්ක කලබල, එක්ක අපි අතීතේ ජීවත් වෙන්නේ, වෙච්ච ප්‍රශ්නයක් ඇතුලේ අපි ඉන්නේ. මෙතන නෙමෙයි ඉන්නේ, මේ ඇඳ උඩ නෙමෙයි ඉන්නේ. ඒක ඇතුලේ ඉන්නේ. එහෙම නැත්නම් හෙට වෙන්න තියෙන දෙයක් පිළිබඳ බයකින් අපි ඉන්නේ. එතන නිින්ද යන්නේ. දැන් මේව අතාරින්න ඕනේ. ඊයේ අතාරින්න ඕනේ හොඳ නිින්දකට, හෙට අතාරින්න ඕනේ. එතන මේ දෙක අතෑරියාම තමා හිත සැහැල්ලු වෙන්නේ. හිත සැහැල්ලු වුණාම තමයි ගත විවේකයටපත් වෙන්නේ. ගත විවේකයටපත් වුණාම තමයි නිින්ද යන්නේ හොඳට. දැන් මේක ඇතුලෙන් එන්නේ. ඒ තමයි එක නිධානයක්. ත්‍රෝවගේ නිධාන මහා ගොඩක් අපි ඇතුලේ තියෙනවා. ත්‍ර මේවා වැහිලා තියෙන්නේ. මේ නිධාන වැහිලා තියෙන්නේ. ඒ වැසුම් අපි අරින්න ඕනේ. නිධානයක් ගන්න මහන්සි වෙන්න එපා. කටේ හාරලා වෙඩි දාලා පුපුරලා එහෙම ගන්න ඕනේ. ඉතින් එහෙම ගතියතු එක නිධානයක් තමයි හොඳ නිින්ද. ඉතින් ඊළඟට සතුට කියන දෙයක් ගත්තාම ඇත්තම සතුට. දැන් අපි සතුට කියන්නේ මොකටද? ඉන්ද්‍රිය පිනවීමට. ඒ කියන්නේ රසවත් ආහාරයකට අපි කියන සතුටුයි. හොඳ ආහාරයක් දිවේ වදිනකොට, අපි කැමති රහක් දැනෙනකොට අපි සතුට කියන්නේ ඒකට. හොඳ සද්දයක් කනේ වදිනකොට සතුට කියන්නේ ඒකට. ලස්සන දෙයක් බලන්න තියෙනවා නම් ඒක තමයි සතුට. ඒතර ඔය ටික අයින් කරාට පස්සේ මොකද්ද සතුට? සතුටට මොකද්ද දෙන්න පුළුවන් අර්ථකථනය? ඔය ඉන්ද්‍රිය අත්දැකීම් හය අයින් කළාම. ඒතර මේ එකක්වත් අපේ නෙවෙයිනේ. රහ කියන එක අපේ නෙමෙයි, ඒක එළියෙන් එන එකක්. සුවඳ එළියෙන්, රස එළියෙන්, ස්පර්ශ එළියෙන්, රූප එළියෙන්, මතකයත් එළියෙන් එන්නේ. රසවද්දයක් මතක් වුණොත් විතරයි සතුට. ඒක මේ ටික නැති වුණාම අපිට සතුට නැහැ. ඒත් මේ අපි සතුට කියන්නේ බාහිරින් අපි ගන්න ණයට ගන්න දෙයකට. සතුට කියන්නේම ණයට ගන්න දෙයකට. ඔය කියන සතුට ඒක ආපහු දෙන්න ඕනේ. පොලියත් එක්ක දෙන්න ඕනේ. ඒතරි අපිට සතුට ණයට දුන් කෙනා කොයි වෙලාවෙ ඇවිත් ඒ Taman දුන් දේ අපෙන් උදුරගෙන යයිද දන්නේ. අපිට කියලා නෙමෙයි. කිසිම සතුටක් අපිට කියන්නේ මම ඔබත් සමග දවසක් ඉන්නවා, මාසයක් ඉන්නවා, පැයක් ඉන්නවා නෑ. අපි දන්නේ. අපි දන්නේ සතුටින් ඉන්නවා. හැබැයි කොයි වෙලේ නැති වෙයිද දන්නේ. ඒ දීපු කෙනාට පුළුවන් ආපහු එක් ගෙනියන්න. එයා ගෙනියන්නේ පොලියත් එක්ක. පොලියත් එක්ක කියන්නේ ඒ සතුට අපි ලබන්නට කලින් හිටියනේ කිසියම් තැනක. එතනවත් ඉන්න දෙන්නේ නැහැ. ඊටත් පල්ලෙහාට අපිව දානවා. අපි ඊට කලින් ටිකක් ඔය සතුටින් නොවුනට දුකෙන් නෙවෙයිනේ හිටියේ. හැබැයි මේ සතුටක් නැති වුනහම අපිපත් වෙන්නේ අර සතුටත් දුකත් දෙකම නැතුව හිටිය තැනට නොවේ. ඔව්, මහා දුකකට වැටෙන්නේ. තර මේ තමයි ඇත්ත. එතකොට මේ අපි දන්නේ ඒ සතුට තමයි. ඉතින් ඒ සතුට පස්සේ යනවා. හැබැයි දහම කියනවා මේ ඇත්ත සතුට තියෙන්නේ අපි ඇතුලේ. ඒක තමයි නිධානය. හැබැයි ඒක වැහිලා තියෙන්නේ. ඒ වැහිලා තියෙන්නේ මොන වගේද? ඒවට කියනවා නීවරණ කියලා. නීවරණ. නීවරණ කියන්නේ මේක වහලා තියෙනවා. එතකොට මේවා අරින්න, නීවරණ අයින් කරන්න, මේ නිධානය ගන්න, මේ වැස්මවල අයින් කරන්න. මේ සාමාන්‍ය නිධානයක් ගන්න ඒකට මන්ත්‍ර ජප කරනවා, බිලි දෙනවා, ලොකු කැපකිරීමක් කරනවා. ඒතර මේ නිධානය ගන්නත් එහෙම කැපකිරීමක් කරන්න ඕනේ. අපි යම් යම් දේවල් අත්හරින්න ඕනේ. තමාට විනෝද වෙන්න තියෙන නිකන් නිෂ්ප්‍රා නිරප්‍රාදි කාලේ නාස්ති කරන දේවල් ඒවා අතහැරලා මේකට කාලය හොයාගන්න. කාලය හොයාගෙන අපි ඇතුළටම යනවා. ඇතුළට යනකොට මේවා හම්බෙනව, නීවරණ ඒවා අපි දැක්ක දැක අයින් කරනවා. අයින් කර කර ගියාම මේ නීවරණ පහම අයින් වුණාම අන්න ජීවිතේ පළවෙනි වතාවට ඉහවහා ගිය සතුටකින් කෙනෙක් පිරිතිරි යනවා. ඒක තමයි දහම දෙන ලස්සන උපමාව. හරියට ඔය බාත් ටැබ් එකකට, ඒක දැන් අද කාලේ උපමා, එදා දීපු උපමාවත් ඒ වගේම තමයි. දෙට සබම් පෙන පුරවලා තියෙන එහෙම නාන බාල්දියකට කෙනෙක් බැස්සොත් මුළු ඇඟම ඒ පිරීලා යනවා. ඇඟේ එක තැනක්වත් ඒ සබන් වලින් ස්පර්ශ නොවි තියන්නේ. ඒ වගේ අර ඇතුලෙන් ආපු සතුටින්, ඒ ප්‍රීතියෙන්, ඒ ප්‍රමෝදයෙන් ඒ තැනත්තා මුළු ජීවිතේම, පැවැත්මම, ශරීරේම පිරිතිරි යනවා කියලා. ඉතින් ඒ වගේ ওই තව තව ඇතුළට යන්න තව තව නිධාන අපිට හොයාගන්න පුළුවන්.
අදහසක් විතර නිපද සංකල්පනාවක තියෙනවා. සතර පෙරණිමිති දුටුවේ සසර දුක නිසා කියලා. මේ නිදන් මත කර ගැනීම සඳහා ඒ සසර දුක නිමිති සංවේගය වැඩගත් නැහැ.
අනිවාර්යෙන්ම අපි හිතන පතන දේවල් ඒ වූ ආකාරයෙන්ම ඉටු වෙනවා නම් අනිත් හැම දෙනාම අපි කියන විදිහට ඉන්නවා නම් එතන කෙනෙකුට ප්‍රශ්නයක් දැනෙන්නේ නැහෙනි. ලොකු ප්‍රශ්නයක් දැනෙන. ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ දැනෙන්න කල් යනවා. අපි හිතන විදිහටම හැම දෙයක්ම වෙනවා නම් බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තුණු ආකාරයටම බලාපොරොත්තුණු වේලාවටම ලැබෙනවා නම් අනිත් හැම දෙනාමත් තමන්ගේ සිතැඟිවලට අනුව ජීවත් වෙනවා නම් එතන ශනිකව ප්‍රශ්නයක් නැහැ. ඒ මොහොතේ ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම හරි හොඳයි, හරීම සතුටුයි, හොඳින් වෙනවා. ඉතින් වෙනසක් ඕනේ නැහැ. මොනවටද වෙනස් වෙන්නේ? ඉවසන්න දෙයක් නැහැ. ඉවසීම අවශ්‍ය වෙන්නේ නැහැ එතනදී. ඉවසීම අවශ්‍ය වෙන්නේ වේදනාවක් එනවනේ. දැන් මෙතන වේදනාවක් එන්නේ නැහැනේ. හැම දෙයක්ම බලාපොරොත්තු වෙන විදිහට වෙනවා. තරහ එන්නේ නැහැ. තරහ එන්නේ ඉතින් තව කෙනෙක් මොනවා හරි තමන් කියන දෙයකට පටහැනි ඔය යමක් කරන්න කියන්න ඕනේ. ඉතින් එහෙම නැහැ කියන විදිහටම ඉන්නවා. දැන් මේ ටික ඔක්කොම ওই විදිහටම වෙනකොට ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ, දුකක් දැනෙන්නේ නැහැ. මේ ඉන්නේ සංසාරේ කියන එක තේරෙන්නෙත් නැහැ. කවුරු හරි ඇවිල්ලා කිව්වත් එහෙම කෙනෙකුට බණක් සංසාරයේ කියලා දෙයක් තියෙනවා. මේක දුකයි. මේක දුකයි. මේකේ මොන විකාරද? කොහෙද දුක තියෙන්නේ? එහෙම කියන අය ඉන්නවනේ කොහෙද දුක තියෙන්නේ? කිසි දුකක් නැහැ මට. මේ දුකයි කියන එක හැම දිනාටම හැම වෙලාවෙම ගැළපෙන දෙයක් නොවේ. දෙතනින් පටන් ගන්න බෑ මේ මග හැම දිනාටම. වෙන මාර්ග තියෙනවා. එහෙම කෙනෙකුට කතා කරන්න වෙන ක්‍රම තියෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙක් එතකොට දුකක් නෑ මේ වෙලාවේ. දුකක් නෑ කියන තැන තමයි ඉන්නේ. ඒක ඔප්පු කරන්නත් පුළුවන්. ඒක ඇත්ත. එක්තරා දුරකට ඇත්ත. ඒම නිසා මේ එහෙම කෙනෙක් ධර්ම මාර්ගයට යොමු වීම බොහොම කලාතුරකින් වෙන්නේ. ධර්ම මාර්ගයට යොමු වෙන්නේ තමන්ව වෙනස් කරගන්න, තමන්ව වෙනස් කර ගැනීමේ මෙතන අවශ්‍යතාවයක් ප්‍රබලව දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දහම් මගෙහි යන්නට එය එක්තරා විදිහකට බාධාවක්. තමන් හිතන පතන දේවල් හිතන පතන විදිහටම වෙනවා නම් එය ධර්ම මාර්ගයේ ඇහිම් බැලුවොත් නම් හරි අපරාධයක්. එහෙම වෙන එක. ඒ නිසා අපි ඇත්තටම ධර්ම මාර්ගයේ යන පිරිසක් විදිහට තවත් පිරිසකට සුබපතනකොට සිතූ පැතූ හැමදේම ඒ ආකාරයෙන් ඉටු වේවා කියලා එහෙම ප්‍රාර්ථනා කිරීම අපරාධයක්. අපි කිව්වට එහෙම වෙන්නේ නැහැ. එහෙම බලයකුත් අපිට නැහැ. අපි නමුත් එහෙම සිතවිල්ලක් කරේ ඇතිකන්නේ ඉතින් මොකක් හරි වරදින්න කියලා හිතන එක ඊට වැඩිය හොඳයි. ඒ පුද්ගලයාට වරදින්න කියලා නෙවෙයි. නමුත් ඉතින් කරන එකක් දෙකක් හරි වැරදුනොත් හොඳයි කියලා. එතකොට යාට නිකන් නවතිනවනේ ඒ යන ගමන ඇතුළේ. මොකද උනේ? ඇයි මට මෙහෙම උනේ කියලා ටිකක් බලනවා. ඒ නිසා අතිසාරතකත්වයේ කියන එක මුලාවක්. ඒක නිකන් මේ උගලක් වගේ එකට අහුනොත් එහෙම ලේසියෙන් එළියට එන්න බැරි වෙන නිසා පරාජයන් අසාර්ථක වීම සහ අසමර්ථ වීම හැරවුම් ලක්ෂ වෙනවා ජීවිතේක. ඒක ඇත්ත. ඉතින් සංවේගය ඇති වෙන්න එහෙම එක්ක පෞද්ගලික අත්දැකීම් තියෙනවනේ. එහෙම නැත්නම් Tamanට නැති වුණත් මේ අනිත්‍යයට හරි වෙන එකක් දිහා බැලලත් සංවේගයක් එන්න පුළුවන්. මට එහෙම ප්‍රශ්නයක් ආවේ නැති වුණාට, මට තාම එහෙම අසනීපයක් හැදුනේ නැති වුණාට, එහෙම ආර්ථික වශයෙන් පහළ මට්ටමකට මන්න වැටුණාට, දැන් බලන්න මෙයා හිටිය තැන, දැන් ඉන්න තැන. එතකොට එහෙම බැලුවහම ටිකක් දහම් දැනුම තියෙන කෙනෙක් එහෙම බැලුවොත් සංවේගයක් එන්න පුළුවන් අනේ. එතනම මටත් අද නොවුණාට හෙට මෙහෙම වෙන්න පුළුවන්. වෙන්න ඉඩ තියෙනවා. දැන් මෙහෙම කෙනෙකුට වුණා නම් එහෙම, ඇයි මට නොවෙන්නේ? මොකද්ද තියෙන සහතිකේ? එසේ නොවේ කියන මට තමන්ට තියෙන සහතිකේ මොකද්ද? ඉතින් සංවේගය මූලික වශයෙන් තමා තුළින් තමයි එන්නට ඕනේ. හැබැයි අනිත් අයට වෙන දේවල් දිහත් අපි විමසිලිමත්ව බැලුවොත් සංවේගය ඇති කරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඊළඟට අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම හරි ගියා, දිගටම හරි ගියොත් ඒකත් එපා වෙලා යනවා. මොනවත් වරදින්න නැතුව මොනවත් කඩ නොවි ඒ විදිහටම වෙන්න ගියාම ඒක නිකන් හරි එකාකාරීනේ, හරි බෝරින් ගතියක් එනවා. ඊට පස්සේ ජීවිතේ නීරස ගතියක් එනවා. හැමෝම හරි කියන්නේ පටන් ගන්න කියන එකට හැමෝම එකඟ වෙන්න ගියොත් එහෙම මුලදි හොඳයි. හැබැයි ටික කාලයක් යනකොට ඇයි හැම එකටම හරි කියන්නේ? ඒක වාදයකට හේතු වෙනවා. ඉතින් මේ ජීවිතේ කොහොමත් අපිට මේ ධර්මාර්ගයට ලේසියෙන් එන්න දොරටු විවර කරන්නේ වහන්නම තමයි බලන්නේ. වහලම හිරගේ ඇතුලේ දොරටු ටික වහලා මේක ඇතුලේ තියාගන්න. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ කොහෙන් හරි දොරක් අරගන්න. එක්ක බලාපොරොත්තු ඉටු වීමෙන් දොරක් අරගන්න, එහෙම නැත්නම් කඩවීමෙන් දොරක් අරගන්න. ඒ කාරණේට හේතු එකක් නොවේ, කීපයක්ම බලපාලා තියෙනවා. එකක් තමයි ওই සතර පෙර නිමිති. එය බරපතල කම්පණයකට සිද්ධාර්ථ කුමාරයා ලක්ුණා. ඒ දැකීම උඩ දැකීමයි ඊළඟට ඒවට දීපු උත්තරයි. ඊළඟට එතුමා ප්‍රශ්නේ, මටත් එහෙම වෙනවද ඔබටත් එහෙම වෙනවද? ඉතින් එහෙම හිතලා තිබුණ නැහැ. එහෙම ලෙඩ වෙයි, එහෙම මහලු වෙයි, ඒ විදිහට කාට හරි උස්සන් යන්න වෙයි, දවසක මලකුණක් වෙයි, එහෙම හැඟීමක් තිබුණ නැති. ඒක මහා බරපතල කම්පනයක් වුණා. හැබැයි එතනින් උන්වහන්සේ නැදන හැමෝම තමයි. ඒතර ඉතින් උන්වහන්සේ නැහැ, එහෙමනම් ඉතින් අපි හැමෝම ඔතනින් නම් ඉවර වෙන්නේ ජීවිතේ. ඉතින් මොකද්ද මේක? මේ හැම දෙනාම වෙනුවෙන්ම මට බැරිද මෙහෙම නොවන මගක් හොයාගන්න? ඒ තමයි උන්වහන්සේට තිබුණු ඒ පරමාර්ථය, චේතනාව. බහුජන හිතාය බහුජන සුඛාය, බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස මගක් හොයාගන්නට ඕන කියන එක. ඊළඟට මේ සමහර විට ඒ රජමාලිගාවේ තිබුණු පරිසරය එකාකාරී වෙලා නීරස වෙලා යන්න ඇති. ප්‍රශ්න තිබුණා නම් කරන්න වැඩක් තියෙනවා. ඒව විසඳන්න ඕනේ, විසඳුම් හොයන්නට ඕනේ. එතකොට ජීවිතයේ කිසියම් දෙයකට යොමු වෙලා නැති වෙන දැන් මෙතන එහෙම වගකීමකුත් නැහැ. විසඳන්න ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් මහා හිස් බවක්. ඒ සුද්ධෝදන රජතුමා උපායශීලී වුණාට එතුමාට ඒ මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධයක් තිබිලා නැහැ. ඒ මාලිගාව ඇතුළේ තියාගන්න ඕන නම් ප්‍රශ්න හදන්නයි තිබ්බේ. ඔව්. එතකොට මේ ප්‍රශ්නත් එක්ක ඒවා විසඳමින් ඒවා අභියෝගනේ, මමත්වයට අභියෝග වෙනවා. එතකොට මේ මමත්වයේ කැමති නැහැ පරදින්න. ඉතින් ඒ සමහර විට තව ටික දවසක් ඉඳී එහෙම තිබ්බනම්. ඉතින් මේ සියල්ල අතර තවත් උන්වහන්සේගේ දේශනාවක, බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා මේ දිය සිඳී යන විලක අර ඉතිරි වතුර ටික වෙනුවෙන් ඔවුනොවුන් කා කොටා ගන්නා මසුන්සේ, එහෙම මත්ස්‍යයන්සේ, මාළුවන්සේ මේ සීමිත සම්පත් ටිකකට මිනිස්සු කා කොටා ගන්න එක දැකලා මට ලොකු කලකිරීමක් ඇති වුණා කියලා. සමහරට අර ගංගාවට ගහගන්න එක වෙන්නත් පුළුවන් ඒ වතුර අඩු කාලෙක ඒ වතුර වෙනුවෙන් දෙපැත්තෙමයි ඇවිල්ලා දැන් මේක අර දිය සිඳී යන විලක ඒ ඉතිරි දිය ටික වෙනුවෙන් ඕනවුන් කා කොටා ගන්නා මත්ස්‍යන්සේ මේ මිනිසුන් සීමිත සම්පත් ටිකකට ලොකු තණ්හාවකින් පොරකනවා මේ තමන්ගේම අයත් එක්ක මේක දැක්කහම මහ සංවේගයක් කම්පනයක් ඇති වුණා කියලා. මෙතන වර්තමාන වශයෙන් ඔය සාධක ඔක්කොම හේතු වෙන්න ඇති. ඊළඟට සාංශාරික වශයෙන් ඒ පුරාගනා පාරමිතා ඒ බලය ඒ ගමන ඒ සියල්ල තීරණය කරන්න ඇති මේ විමුක්තිය හොයාගෙන යන්න. හැබැයි ගිහි ගෙයින් නික්මෙන්න හේතු උනේ ඒ කාලේ තිබිච්ච සම්ප්‍රදාය. ඒ කාලේ සම්ප්‍රදාය තමයි මේ ඇත්තක් හොයනවා නම් එයා කැලේට යන්න ඕනි කියන එක. මොකද සත්‍යයේ තියෙන්නේ කැලේ කියන එක. වනගත වෙච්ච දෙයක් තමයි සත්‍යය. ඒක සමාජයේ, ගෙදර, මාලිගාවේ, පාරේ තියෙන්න බෑ. ඉතින් ඒ දර්ශනය තමයි ඒ කාලේ තිබුණේ. ඒ නිසා තමයි හැමදෙනාම සත්‍ය හොයාගෙන වනගත වුණේ. හැබැයි සත්‍ය කැලේ තිබුණේ නැණි තැන් උන්වහන්සේ ආපහු වෙන්න වුණා. ආපහු ගයාවට ආවා. ගයාව කියන්නේ නගරයක්, සිටුවරු ඉන්න තැනක්. එතකොට සමාජයක්. ඒ සමාජයේ තමයි උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තේ. කැලේ නෙමෙයි. ඉතින් ගිහි ගෙයින් නික්මෙන්න හේතුව නම් ගිහි ගෙයින් යන්න ඕනි කියලා හිතුනේ ඒ කාලේ දිවිච්ච සම්මුතිය.
අන්තරාභාවය ගැන ගොඩක් කතා කරන තියෙනවා.
දැන් ඒ අන්තරාභවය ගැන අවබෝධයක් ලබා ගැනීම ඉතින් හොඳයි. අන්තරාභවය ගැන අවබෝධයක් ගන්න නම් ඉස්සෙල්ලා භවය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. භවය කියන එක ගැන කොහොමද භවය තේරුම් අරන් තියෙන්නේ? මොකටද භවය කියන්නේ? ඔව්. ඔව්. දැනට ඉන්නේ උත්පත්තියකනේ අපි. මේ උත්පත්තියකනේ ඉන්නේ. භවේ ඉවරලා දැන් ඉපදිලානේ ඉන්නේ. නේද? භවේ නෙමෙයිනේ අපි ඉන්නේ, උත්පත්ති ඉන්නේ. භවපත්‍ය ජාති කියන එකේ නෙමෙයි. භව ඉවර කළා දැන් ජාතියක් උපදිලා ඒකනේ ඉන්නේ. දැන් මරුණට දැන් ඔබතුමිය අහන්නේ මරුණට පස්සේ මොකද වෙන්නේ කියන එකනේ. ඔව්. ඉතින් ඒ හිතන්න ඕනේ කාරණයක්. මොකද අපිට වෙන්නේ මරුණට පස්සේ? හිතුවහම අපේ දැන් අද ජීවත් වෙන විදිහ වෙනස් වෙනවා. මරණය ගැන කෙනෙක් හිතනවා නම්, මරණය ගැන හිතනවා නම්, මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන හිතනවා නම්, ඒ මෙනෙහි කිරීම වර්තමාන ජීවිතේ වෙනස් කරන්න හේතු වෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, කාලය නාස්ති නොකර ඉන්න, අනුන්ට රිදවන්නේ නැතුව ඉන්න, තියෙන කාලයෙන් තමන්ව තේරුම් ගන්න, ප්‍රශ්න අදින් හෙටට ගෙනියන්නේ නැතුව අදින් ඉවර කරන්න, මේ විදිහට ලොකු ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. මරණය සහ මරණින් පස්සේ මොකද වෙන්නේ ඒ ගැන මෙනෙහි කිරීමෙන්. ඒ නිසා ඒ කළ යුතු භාවනාවක් විදිහටත් තියෙනවා මේ මරණානුස්සති භාවනාව. වැදගත්ම කාරණේ තමයි ඔබතුමී කිව්වා වගේ මෙතන විශ්වාසයක් විතරයි අපිට ඇති කරගන්න පුළුවන්නේ මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන. විශ්වාසයක් පමණයි. කාවහරි විශ්වාස කරන්න වෙනවා. උපදිනවා කියනවා නම් අපිට ඒක විශ්වාස කරන්න වෙනවා. ඉතින් උපදින්නේ නැහැ කියන පිරිසක් ඉන්නවා. ඒ අයත් ඉන්නේ මේ විශ්වාසය ඇතුලේ. මරණට පස්සේ ඔක්කොම ඉවරයි ආයි උපදින්නේ නැහැ කියලා කෙනෙක් කියනවා නම් එයා ඇත්ත දැනගෙන කියනවා නෙමෙයි. එයා දන්නේ නැහැ මරණට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒතර එයාත් මතයක් හදාගෙන මේ විශ්වාසය ඇතුලේ ඉන්නවා. නැවත උපදිනවා කියන පිරිසත් ඉන්නේ මතයක් හදාගෙන මේ විශ්වාසය ඇතුලේ. ඒතර අපි දෙගොල්ලම කොයි පැත්තේ හිටියත් ඉන්නේ විශ්වාසයක් ඇතුලේ. මක් නිසාද? එය අත්දැකීමක් නොවන නිසා. තාම අත්දකලා නැහැ අපි. ඉතින් අපිට කවුරු හරි කියන එකක් විශ්වාස කරන්න නම් මොකද වෙන්නේ? ඒක හරියටම මැරුණාට පස්සේ මොකද වෙන්නේ? මේ එකම උපදිනවද උපදින්නේ නැද්ද? ටිකක් කල් ගිහිල්ලාද උපදින්නේ? දැන් මේ කාරණා හරියටම දන්නේ මැරුණායම තමයි. නේ? මැරුණායමනේ දන්නේ ඕක. ඉතින් ඒ අය ඇවිත් අපිට කියන්නේ නැහනේ. ඒ කවුරුවත් ඇවිල්ලා අපිට කියනවා නම් ඔන්න මෙහෙමයි වුණේ අර එහෙමයි වුණේ ඔන්න අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්. එහෙම ඇවිල්ලා කෙනෙක් කියන්න ලෑස්තුණත් අපි අහන්න ලෑස්ති නෑනේ. නේද? මේ දහම ඔව්
උපදිනවා කියන එකත් එක්ස්පීරියන්ස්
ගන්න නෑ දැන්. නෑ. ඉපදුනා කියන එක ඉතින් දන්නවා. ඉපදුනා කියන්නේ නැත් ඒ ඔය වචන බුදුදහමින් ඇවිල්ලා තියෙන භව කියන වචන එහෙමනේ. ඒ වචන තියෙනවනේ. ඔය සැකයක් තියාගන්න හොඳ නෑ. ඉතින් ඒ නිසා මේක දැනගන්න ක්‍රමයක් බුදුදහම උගන්ලා තියෙනවනේ. මොකද්ද මේක තේරුම් ගන්න. මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද මේ වෙන්නේ කියන එක තේරුම් ගන්න. එතකොට මේක තේරුම් ගන්න එක ක්‍රමයක් අපිට හදාගන්න හොයාගන්න පුළුවන්. දැන් ඔය මැරුණාම මැරුණා උපදිනවද නැද්ද මේක තේරුම් ගන්න එක ක්‍රමයක්. ඒක හරියටම හරි ක්‍රමයක් නෙවෙයි. නමුත් මේක අපි රැයට නිදාගන්න ගියාම මොකද වෙන්නේ කියලා බැලුවොත් බොහෝ විට ඔය මැරෙනකොට වෙන දෙයට සමාන දෙයක් තමයි එතන වෙන්නේ. බොහෝ විට 100%ක්ම නන් නොවේ. බැලුවොත් එහෙම නිදාගන්න යනකොට ටික දේවල් අතහැර හැර යනවා. ඕනකම ඉන්නේ නෙමෙයි. නමුත් මේ නිදිමත බර නිසා අපිට අපි බයෙන් ඉන්න හොරෙක්ෙයිද දොර හරියට වහලාද ඒක කඩාගෙන ඉද ඔය බය තිබ්බහම ඉතින් ටික වෙලාවක් නිඳ යන්නේ නැහැ. හැබැයි ටික ඕක නැති වෙලා ගිහලා දොර තියනවද නැද්ද දන්නේ නැහැ ඊට පස්සේ. එහෙම ඉඳ යනවනේ. එතකොට මේ එකක්වත් නැහැ. හැබැයි දැන් හෙට මොනවද කරන්න ඕනේ කියන එක පිළිබඳ අපේ ඔළුවේ අදහසක් තියෙනවා. කීයට දැනගිටින්න ඕනේ, ඊට පස්සේ මොකද කරන්න ඕනේ, කොහෙද යන්නේ, ඒ ටික ඔළුවේ ඇතුලේ තියෙනවා. එතකොට ඒව ගැන හිතේ තින්නකොට තමයි මේ නිඳ යන්නේ. ඊට පස්සේ මොනවද දැනෙන්නේ නැහැ. කිසි දෙයක් දැනෙන්නේ නැහැනේ. දැනීම නැතිලා යනවා. එතකොට ඔන්න ඇහැරෙනවා. ඒ නිින්ද ගියෑමයි ඇහැරීමයි අතර මොකද වෙන්නේ කියන්නේ අපි දන්නේ නැහැ. හීන පෙවුන් නැත්තම් මොකුත්ම දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. බිමද නිදාගත්තේ ඇඳ උඩද දෙක වෙනසකුත් නැහනේ. නිින්ද ගියාට පස්සේ ওই කිසිම දෙයක වෙනසක් නැහැ. ඊට පස්සේ ඇහැරෙනවා. දැන් ඇහැරුණාම ටික ටික මතක් වෙන්න පටන් ගන්නවා. ටික මතක් වෙනවනේ හැරුණාම. අර නිින්ද මතක් වෙන්නේ නැහැ. හැබැයි ඊයරෑ නිදාගත්තා කියන එක හැරෙනවා. මේ මතක් වෙනවා. ඊළඟට කරන්න තිබිච්ච දේවල්, සැලසුම් කළ දේවල් මතක් වෙනවා. ඒව තමයි ඔළුවට එන්නේ ඉස්සල්ලා. එතකොට මේ නිදාගන්න යනකොට අවසානයේ සිතමින් සිටි දේ තමයි හැරුණාම පළවෙනියෙන්ම හිතට එන්නේ. හොඳට බලන්න. ඊට වෙනස් දෙයක් එන්න තියෙන ඊට හොඳටම අඩුයි. මේක හොඳටම තේරෙනවා. අපි හැඟීමක් එක්ක නිදාගත්තාම තරහෙන් නිදාගත්තා කියන්නේ. ඒතර තරහ තිබිලා ඒක අඩු වෙලා නිින්ද යනවා. ඒක යට වෙලා නිින්ද යනවා. තරහ තියෙන කල නිින්ද යනවා. හැබැයි අවසාන හැඟීම තමයි තරහ. එතට ඇහැරෙන්නේ තරහත් එක්කමයි. ඔව්. තරහත් එක්ක නිදාගත්ත කෙනාට ඇහැරෙන්න වෙන්නේ තරහත් එක්ක. ඒක නිින්දේ තරහ නැති කරලා තරහ නැති කෙනෙක් මෛත්‍රී සහගත කෙනෙක් විදියට අපව හැරවන්නේ. ඒ විදියටම තමයි හැරවන්නේ. ඉතින් මේවා දිහා බැලුවහම පේනවා මේවා ඉවරයක් නෑ. හැබැයි ඉවරයක් නෑ. අපි නිින්දේ ඇතුලේ මොනවත් නැති වුණාට ආය හැරෙන්නට ওই ටික ඔක්කොම එනවා. එතකොට මරණයත් එක්තරා විදිහකට නිින්ද වගේ. නිින්ද වගේ දෙයක් එක්තරා විදිහකට. ඉතින් අනුමානයක් කරන්න පුළුවන් මෙතන මේ මරණාසන්න කෙනෙක් එක්ක කතා බහ කරනකොට එයත් මේ වගේ අත්දැකීම් ටිකකට යනවා ඇති. ඉතින් ඒ නිසා තමයි ඔය දහමේ කියන්නේ චුතිසිතට අනුව පටිසන්ධිහිත පහළ වෙනවා කියලා. අවසාන සිටීමට අනුව තමයි පළවෙනි සිටීම පහළ වෙන්නේ. ඊට වෙනස් සිටීමක් නොවේ. දැන් වැදගත්ම දේ තමයි මෙතන මේ ජීවිතය තේරුම් ගන්න, දහම තේරුම් ගන්න, නිවන් දකින්න. මරුණට පස්සේ මොකද වෙන්නේ කියන එක ලකුවට වැදගත් නෑ.
සේතනදී බුදුහාම සම්ප්‍රදායික සුවයකට වඩා සම්දිත්තික සුවයක්
සඳහන් වෙන දේ නෑ. ඔව්. ඒ මතු නිවනක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ අනිත් එක දැන් බුදුදහම බුදුරජාණන් වහන්සේ කීයෙන් කී දෙනාටද ඔය පුනර්භවයක් ගැන දේශනා කරලා තියෙන්නේ? එන හැමෝටම නැවත උපදිනවා කියලා නැහැ. බොහොම ටික දෙනාට. හොඳට බැලුවොත් බොහොම ටික දෙනෙකුට. සමහරට ඒ අයට පෙර ජාති ස්මරණ ඥානය ඇති, පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති. දැන් එහෙම පිරිසකට සහ ඒ ගැන ප්‍රශ්නයක් තියෙන පිරිසකට ওই කාරණේ කීවා මිසක් දේශනා කළා මිසක් හැම දිනාටම මෙහෙම එකක් තියෙනවා මේක පිළිගන්න කියලා නැහැ. ඒ කාරණේනේ ඔය ලොවට සංග්‍රහව කියන්නේ ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් තිහක පව්කම් නොකලා නොතකාමසිත පරලොවක් තිබුණත් එකයි නැතත් එකයි වැරදි නොකල හිටියොත් අදට හොඳයි හෙට තිබුණොත් හෙටටත් හොඳයි. ඔය බුදුදහමේ කූඩෙල්ලෙක්ගේ උපමාවක් නැහැ. ඒක මේ බුදුදහම කියන්නේ ත්‍රිපිටකය ඇතුලේ නැහැ. ඒක අටුවාවලින් ආපු කතාවක්. කූඩෙල්ලෙක් තැනක් අල්ලගන්නේ මෙතන අතාරින්නේ තව තැනක් අල්ලගෙන කියලා. හැබැයි එහෙම එකක් නැහැ. බුදුදහමේ අංගුත්තර නිකායේ තියෙන උපමාව තමයි රිලෙවෙක්ගේ උපමාව, වඳුරෙක්ගේ අත්ෙන් අත්තට පනින වඳුරෙක්ගේ උපමාව. ඒතර මේ අත අතෑරලා තමයි ඊළඟ අත්තට පනින්නේ. ඒකත් අල්ලගෙන මේකත් අල්ලගෙන ඉන්නේ. මෙහෙම ඉන්න බෑ. ඒක විඥානයක් ticket තියෙනවා කියන එක කියන්නේ නැහැ. මේ ජීවිතය ඇතුළෙත් මෙතුමී කියවාගේ මේ විඥානය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒතර ඉපදුණු විඥානය නෙමෙයි මැරෙන්නේ. ඒක බොහොම පැහැදිලි. ඒක හොඳටම පැහැදිලි. ඒක ඇතුළෙම අනත්ත තියෙනවා. ඒ විඥාණය දැනුත් වෙනස් වෙනවා. ඒක භවනා මධ්‍යස්ථානික, ඒක භවනා සේනාසනයක කාලාන්තරයක් භවනා කළ ස්වාමීන් වහන්සේ නමක් අවසාන මොහොතට ලං වුණා. ඉතින් ඒ මරණ මංචකේ උන්වහන්සේ වැඩ සිටිනවා. ඒතර ගුරුතුමා ගුරු හාමුදුරුවන් වහන්සේ දෙන්ට ගිහිල්ලා ඇහුවා. කිව්වා දැන් ඔබ වහන්සේ මේ අන්තිම වෙලාවේ මේ අන්තිම වෙලාව මගෙන් මොනව හරි අන්තිමටම වෙන්න කල යුතු දෙයක් තියෙනවද? මේ ගුරු හාමුදුරුව අහනවා මේ පරණාසන්න සයනේ වැතිරි සිටින වැඩ සිටින ස්වාමින්වහන්සේ. ඒතර මේ හාමුදුරුව අර බැරිමර ගාතේක හරි අමාරුවෙන් ඉන්නේ. ඒත් කියනවා ඉපදුනේ තනියම, මැරෙන්නේ තනියම, තේකට මට කාගෙන්වත් උදව් ඕනේ නැහැ. දැන් මෙහෙම මොකද හිතෙන්නේ මේ ප්‍රකාශය ගැන? මාර ධර්මයන්නේ. දැන් මේක කිව්වහම අර ගුරු හාමුදුරුවෝ කියනවා ඔබ හිතනවා නම් ඔහොම, ඒ කියන්නේ තාම මගේ උදව් ඕනේ. ඉපදුණු කෙනාමයි මේ මැරෙන්නේ කියලා හිතනවනම්, ඉපදුනේ තනියම මැරෙන්නේ තනියම කියලා කියන්නේ ඉපදුණු කෙනාමනේ මේ මැරෙනවා කියන්නේ. ඉතින් එහෙමනම් හිතන් ඉන්නේ ඒ කියන්නේ තාම මගේ උදව් ඕනේ. ඊටසේ ඒක මෙනෙහි කළා තමයි උන්වහන්සේ මැරෙන්න කලින් ඒ සත්‍ය අවබෝධය කරා කියලා ඒ කතන්දරේ තියෙන්නේ. ඉතින් මේ ඒ කතාව වෙනුවේ අපේ අත්දැකීම් වලින් ඔක්කොගෙම පැහැදිලි වෙනවා නොවෙනස් වෙන කිසිවක් නැති බව. වෙනස් නොවි එකම විදිහට මේ පවතින එහෙම හරයක් මේකේ නෑ. එහෙම මේ මොනම දෙයක් හරි නෑ වෙනස් නොවි පවතින. ශරීරය ගැන නම් කතා කරන්න වැඩක් නෑ. ඒක හොඳටම පේනවා වෙනස් වෙනවා කියලා. හොඳටම වෙනස් වෙනවා. පේනම දෙයක්, දැනෙන දෙයක්, අත්දකින්න දෙයක්. ඊළඟට ඒ ආශ්‍රිතව අපි අත්දකින්න වේදනා ගත්තාමත් වෙනස් වෙනවා. සැප දුක ඒක බොහොම ඉක්මනට වෙනස් වෙනවා. මතක වෙනස් වෙනවා, අමතක වෙනවා. බලාපොරොත්තු චේතනා වෙනස් වෙනවා. දැනීම් වෙනස් වෙනවා. එතකොට මෙතන මොකද්ද නොවෙනස් වෙන දෙයක් තියෙන්නේ? ඉතින් ඒ නිසා මේ ඇතිවීම සහ නැතිවීම කියන එක, ඇතිවීම නැතිවීම සහ ඒ දෙක අතර සිදුවන වෙනස්වීම, මේ කාරණා තුන. මොකද කාරණා තුන? ඇතිවීම, නැතිවීම සහ ඒ දෙක අතර සිදුවන වෙනස්වීම. උප්පාද, වය, තිතස්ස, අඤ්ඤතත්ත්. උප්පාද කියන්නේ ඉපදීම, වය කියන්නේ විනාශ වීම, තිතස්ස, අඤ්ඤතත්ත්. ඒ දෙක අතරත් එක විදිහට තියෙන්නේ වෙනස් වෙනවා. ඒතර මේ කාරණා ත්‍රිත්වය හැම වෙලෙම දකින්න පුළුවන්. ඕනෑම දෙයක් ආශ්‍රිතව පේනවා. ඒතර ඒ කාරණේට දහමී කියනවා ෂණික මරණය, කණික මරණ කියලා. ෂණික මරණය. සම්මුති මරණය තමයි ඔය අපි ඔය කියන මරණේ සම්මුති මරණය. අපි බලන්න අපි කවුද කියන කාරණය, ඒට ප්‍රායෝගික උත්තරයක් හොයාගන්න පුළුවන් නම් හොඳයිනේ. දැන් අපි කවුද කියන එකට නමින් උත්තරයක් දෙන්න පුළුවන්. මම අහවල් කෙනා. ගමින් උත්තරයක් දෙන්න පුළුවන්. මම අහවල් ගමේ කෙනා, අහවල් ඉස්කෝලේ ඉගෙන ගත්ත කෙනා, අහවල් රස්සාව කරන කෙනා, අහවල් ආගමේ කෙනා, මේ රටේ කෙනා. ඉතින් මේවා බොරු නෙමෙයි. හැබැයි මේවා සම්මුතියින්නේ. අපි ගැන නෙමෙයිනේ, අපි රට ගැන කතා කරන්නේ, ආගම ගැන කතා කරන්නේ, ඉස්කෝලේ ගැන කතා කරන්නේ, ජොබ් එක ගැන. මම ගැන නෙමෙයිනේ. ඒ මම නෙමෙයිනේ. එතකොට ඒ ටික ඔක්කොම අතෑරලා බැලුවොත් මේ කවුද? තමන්ව හඳුනගන්නේ කොහොමද මේ ටික ඔක්කොම අතෑරලා? මම නොවන දේවල් ටික ඔක්කොම අතෑරියව, අතෑරලා බලන්න මොනවද ඉතිරි වෙන්නේ? ඉතිරි වෙන්නේ මොනවද? ඉතිරි වෙනවා නම් ඒකට මම කිව්වට කමක් නැහැ. එතකොට සමහර වෙලාවට අපි සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න වෙලාවල් තියෙනවනේ. ඒ වෙලාවේ මම කවුද? මම සතුටින් ඉන්න කෙනෙක්. එහෙම කිව්වට වරදක් නැහැනේ. ඒකනේ ඇත්ත. ඒ අපි සත්‍ය කිව්වා වෙනවා. හොඳම සත්‍ය. වඩාත්ම මේ මොහොතට ගැළපෙන සත්‍ය කිව්වා. මම කවුද? මම සතුටින් ඉන්න කෙනෙක්. කවුරු රැවුත් ඔබ කවුද? ඉතින් ඒ වෙලාවේ සන්තෝෂ නම් ඉන්නේ. එහෙම කිව්වහම කිසි වරදක් නැහැ. ඉතින් අනිත් කෙනා හිතන්න පුළුවන් මෙයාට මොකක් හරි අප්සෙට් එකක් ඇති කියලා. හැබැයි ඒක කිසි වරදක් නැහැ එහෙම කිව්වහම. ඒක ඇත්ත මේ කියන්නේ. ඉතින් ඒ වෙලාවේ අපි සැහැල්ලුවෙන් නම් ඉන්නේ කියනවා. මම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මේ බුදුරජාණන් වහන්සේගෙන් අහුවහමත් ওই ප්‍රශ්න ওই සමහර වෙලාවල් වලට ওই විදිහට උත්තර දීලා තියෙනවා. සතුටින් ඉන්නේ කියන වඩාත් මේ ලෝකෙ සතුටින් ඉන්න අය අතර මාත් කෙනෙක්. මේ සමහර වෙලාවට වෙනස් උත්තරත් දීලා තියෙනවා. සතුටින් ඉන්නේ ඔබ වහන්සේ සතුටින් ඉන්න කෙනෙක්ද නැහැ කිව්වම් එහෙනම් ඔබ වහන්සේ අසතුටින් ඉන්න කෙනෙක්ද ඒත් නැහැ. ඒ එහෙම කියපු වෙලාවලත් තියෙනවා. ඒ වෙලාව හැටියට ඒ තැන හැටියට ඒ ඇත්ත කියන්න පුළුවන්. අපිටත් කියන්න පුළුවන් අපි සැහැල්ලුවෙන් ඉන්නවා නම් ඔය සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. සමහර විට කනස්සල්ලෙන් ඉන්නවා, හරි බරගතියෙන් ඉන්නවා. එතකොට අපි කවුද? කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්. මොකක් හරි දෙයක බරින් මිරිකුණු කෙනෙක්. තමට කෝපයෙන් ඉන්න කෙනෙක්, දුකෙන් ඉන්න කෙනෙක්, පසුතැවෙන කෙනෙක්. දැන් මේ විදිහට බලන්න ඒ මම කියන කෙනා වෙනස් වෙන හැටි. ඒ වෙලාවේ මම කවුද? ඒක හැංගීමෙන් හැංගීමට වෙනස්. ඒ සතුටින් ඉන්න කෙනාට කොපමණ ආයස තියෙනවද? ඒ සතුටින් ඉන්න කෙනාගේ ආයස කොපමණද? ඒක කොහොමත් අවුරුදු ගණනින් මයින්ඩ් බෑ. අවුරුදු ගණනක් සතුටින් අපි ඉන්නේ නෑ. මාස දවස් සති එහෙමත් නෑ. ඉතින් පොඩි වෙලාවක් ඒ වෙලාවේ ඇත. හැබැයි ඒක ඒ සතුටින් ඉන්න කෙනා ඉපදුනා කිසියම් සිද්ධියක් නිසා ඊළඟට ඒ සතුටින් ඉන්න කෙනා ඒ සතුට වෙනස් වෙමින් පැවතෙනවා. ඊළඟට ඒ සතුටින් ඉන්න කෙනා දැන් නැහැ. එහෙම හිටියා කියන මතකයේ තියෙනවා. මං සතුටින් හිටියා, හරි ජොලි හිටියා කියන මතකයේ තියෙනවා. හැබැයි දැන් නැහැ. එයා නැහැ දැන්. එතකොට එයා ඉපදුනා කිසියම් සිද්ධීන් එක්ක වෙනස් වෙමින් හිටියා. ඒ ඉපදිනකොට තිබිච්ච සතුට අන්තිම නැති වෙන වෙලාවෙත් ඒ විදිහටම තිබුණ නැහැ. ඒක වෙනස් වෙලා අඩු වෙලා එහෙම ගියා. නැට නැහැ. ඒ සතුටින් හිටිය කෙනා දැන් නැහැ. දැන් ඉන්නේ කවුද? ඉතින් දැන් ඉන්න කෙනා ඊළඟට අපිට බලන්න පුළුවන් කවුද දැන් ඉන්නේ. දැන් සමහර විට ඉන්නේ පසුතැවෙන කෙනෙක්, අපරාධයක නැති වුණේ කියලා. නැත්නම් එහෙම නැත්නම් ආයේ පසුතැවෙන අපරාධෙ මංගේ එච්චර වියදම් කරේ සතුටට. ඒක පොඩි වෙලාවනේ අපරාධෙ එච්චර වියදම් කළේ කියලා. ඒ පසුතැවිල්ල තියෙනවා. ඉතින් මොකක් හරි දැන් ඉන්නේ වෙනම කෙනෙක්. පසුතැවෙන කෙනෙක් ඉතට එයත් ඉපදුනා සිදුවීම් නිසා ඒ පසුතැවින කෙනත් වෙනස් වෙමින් ගිහලා දිගටම පසුතැවෙන්නෙත් නැහැ. එයත් ඉවර වෙනවා. ඒ පසුතැවීම නැති වෙනකොටම පසුතැවුණු කෙනත් නැහැ. ඒතර මේ දෙක එකට යන්නේ. දැන් මේ ඉපදීමයි, මේ වෙනස් වෙමීමයි, මේ නැතිවීමයි අපිට සිහියෙන් දැන් බලන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට මේක බලන්න පුළුවන් නේ. මේක කිසි වාදිකුත් නැහැ, විවාදිකුත් නැහැ. මේක තමයි වෙන්නේ. ඒ අවබෝධය නැවම අපි බලලා අපි ලබන අවබෝධය අපිට උදව් වෙනවා මමව දැඩිව අල්ලගන්න නැතුව ඉන්න. මොන අත්දැකීම ලැබුවත් කොයි විදිහේ මමෙක් වුණත් ඉන්නේ මෙතන. මේ අවබෝධය අපිට කියනවා මෙයා තව ටික වෙලාවයි ඉන්නේ. කොපමණ වෙලාවක්ද නැහැ. හැබැයි තව ටික වෙලාවයි ඉන්නේ. ඔය තරහ තව ටිකකින් නැති වේවා. තව විනාඩියකින් දෙකකින් වා තරහෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. එනිසා මේ තරහ ලොකුවට ගන්න එපා. මේ තරහින් මොනවත් කාටවත් රිදවන්න යන්න එපා. හානි කරන්න යන්න එපා. Tamanට හානි කරගන්නත් එපා. මක් නිසාද මේ තරහ තව ටික වෙලාවයි තියෙන්නේ. එතෙක් සිහියෙන් ඉන්න. එතෙක් ඉවසගෙන ඉන්න. මේ අවබෝධය අපිට උදව් කරනවා අනිත්‍යයව තේරුම් ගන්නත්. කවුරු හරි තරහෙන් ඉන්නවනේ, මෙයා දැන් තරහයි, මෙයා මීට කලින් හිටියේ නෑ, තව ටිකකිනුත් නෑ, දැන් ඉන්නේ. ඉතින් ඒ ටිකේ මම පරිස්සම් වෙලා මෙයාගේ තරහ අවුස්සන්නේ නැතුව, මෙයාගේ තරහේ මං ගොදුරක් වෙන්නේ නැතුව මේ ෂේප් එකේ ඉන්න ඕනේ. ඉතින් ඒ අනිත්‍යයව බරපතල විදිහට ගන්නෙත් නැතුව, තමන්ව බරපතල විදිහට ගන්නෙත් නැතුව මේ වෙනස් වීම දකිමින් සැහැල්ලුවෙන් කෙනෙකුට ඉන්න පුළුවන් අත්තරල. ලොකු ප්‍රශ්න හදාගන්න නැතුව දුර දිග යන. ඒ තමා මේ අනිච්ච අනත්ත දෙක තේරුම් ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයේ තියෙන ලකූම ප්‍රයෝජනෙ. අපි අපිට හංවඩු ගහගන්න නැතුව අනිත් අයට හංවඩු ගහන්නෙත් නැතිව මේ අත්ත සංඥාවෙන් අත්ත කියන සංඥාව කියන්නේ දිගටම ඉන්න කෙනෙක් ඉන්නවා කියන ඒ මුද්‍රාව තියන්නේ නැතුව Tamanට ඒ සීල් එකේ ස්ටැම්ප් එකේ මේ මුද්‍රාව Tamanට තියාගන්නෙත් නැතුව අනිත් අයට තියන්නෙත් නැතුව ඉන්න හැකියාව ලැබෙනවා. නැතිනම් අපි ගැනම හරි බරෙන් කතා කරන්නේ මං තරහ මට තරහ යන කෙනෙක් මේ තමයි මගේ හැටි මං උපන් හැටි මගේ චරිත ලක්ෂණය මං හරීම සංවේදී කෙනෙක් පුංචි දෙයකට අඬන කෙනෙක් හරියට බය වෙන කෙනෙක් ඉවසීම නැති දැන් මේ විදිහට අපි අපිටම මුද්‍රා තියාගෙන ඉන්නේ හංවඩු ගහගෙන අනිත්යන්ටත් එහෙම ගහන ඉතින් මුද්‍රාවක් තිබ්බහම ඒක වෙනස් වෙන්න ඉඩ දෙන්නේ නැහැ අපි. හංවඩුවක් ගැහුවාම පිළිලන්ට හංවඩුව දිහා බලන්නේ හංවඩුවෙන් තමයි අඳුනගන්නේ මුද්‍රාවෙන් තමයි අඳුනගන්නේ. ක්‍රියාවෙන් නෙමෙයි. නිගමනයේකට නොපැමිණ නිගමනයේකට එන්නේ නැතිව සිදුවීම දකින්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දිට්ඨිංච අනුපගම්ම නිගමනයකට එන්නේ නැතිව නිගමනයකට නොපැමිණ දස්සනේන සම්පන්නෝ දැකීමෙන් යුක්ත වෙන්න දැකීමෙන් යුක්ත වෙන්න ඊයේ හිටියේ කෙනා නෙමෙයි අද ඉන්නේ. ඒතර ඊයේ ඇති කරගත්තනම් ප්‍රශ්නයක් අපි ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස අද පටන් ගන්න ඕනේ නැහැ ඉතිරි කොටස. අපි බලනවා ඒක නැතුව අලුත් දවසක් අලුත් කෙනෙක් විදිහට බැරිද අපිට සම්බන්ධ වෙන්නේ වැඩ කරන්න. එහෙම නැත්නම් අපි හැම විටම ඉතිරි කොටස හෙට ඉතිරි කොටස ලබන සතියේ ඉතිරි කොටස ලබන මාසේ ඉතිරි කොටස ලබන ආත්මේ. තව ප්‍රශ්න තියෙනවද? මේ වෙසක් පොහොය දවසේ ඉතිහාසයේ වඩාත්ම බැබළුණු දවසක් මේ ලෝකය හොඳටම එළිය වුණු දවසක් මේ දවස් ඉතිහාසයේ දවස් වලින් වඩාත්ම අර්ථවත්ම දවස. එතන මේ දවස තව ලස්සන කරන්න, තව එළිය කරන්න, තව අර්ථවත් කරන්න අපිට මොනවත් කරලා බෑ. මේ දවස, වෙසක් දවස. ඒක අපිට කරන්න බැරි මට්ටමට අර්ථවත් වෙලා තියෙන්නේ. බැබලිලා තියෙන්නේ. අපි ඔක්කොම ලෝකෙ එකතු වෙලා මොනවා කළත් ඊට වඩා මේ දවස වර්ණවත් කරන්න ආලෝකමත් කරන්න බබලවන්න බෑ. ඒ තමයි ඇත්ත. හැබැයි මේ දවස උදව් කරගෙන අපිට පුළුවන් අපේ ජීවිතය වර්ණවත් කරගන්න. අපේ ජීවිතය ආලෝකමත් කරගන්න. අපේ ජීවිතයට අර්ථයක් දෙන්න. ඒ තමයි අද වගේ දවසක අප කළ යුත්තේ. ඉතින් ඒ කාර්යයේ තමයි අපි හැමදෙනාම යෙදී සිටින්නේ යෙදී සිටියේ සමහර විට ඒ සිට සමහරට අද උදේ සිට අපිට යන්න ලස්සන ගමනක් තිබෙනවා. බොහොම ලස්සන ගමනක් යන්න තියෙනවා. පියවරෙන් පියවරට වඩ වඩාත් අලංකාර ගමනක්. ඒ ගමන සාමූහිකවත් තනි තනිවත් අප යා යුතුයි. මෙහෙම එකතු වෙලා සමූහයක් විදිහට තැබිය හැකි පියවරවලුත් තියෙනවා මේ ගමනේ. ඒ වගේම තනිවම හුදකලාවම යන කොටසකුත් තියෙනවා. අපි හරි වාසනාවන්තයි, අපි හැම දෙනාම මෙහෙම එකතු වෙන්න ලැබීම මෙතෙන්ට එන එක ලේසි නෑ. මේ අල්ලපු වැටේ ඉඳලා ආව නෙවෙයි, බොහොම දුර ඉඳලා මේ දුෂ්කර පාරේ පැය ගාණක් ගමනට ගත වෙනවා. එහෙම කැපකිරීමක් කොට මේ පැමිණීම හරි වටිනවා. ඒ පැමිණ නිහඬව නිසලව තමාව අධ්‍යයනය කරමින්, තමන්ව ගවේෂණය කරමින්, දහමට කන් යොමු කරමින්, ඒ ඇසෙන දහමට අනුව මෙනෙහි කරමින්, තේරුම් ගනිමින් සහ ඒ අනුව කටයුතු කිරීම, ඒ කටයුතු කරන්න වීරිය කිරීම කෙතරම් වටිනවද? එතන මේ ජීවිතයට අපි අමිල වටිනාකමක් එකතු කරා. ඒ ගැන අපි හැම දිනාටම තිබෙන්නේ නිහතමානී සතුටක්, निराமிස සතුටක්. අපි හැම දිනාම හරීම වාසනාවන්තයි. මේ සියල්ල අපට ඉඟි කරනවා, බල කරනවා. මේ පෙරටගත් පය ආපසු නොගෙන ඉදිරියටම මේ මගෙහි ගමනාන්තය තෙක් නොනැවතී ගමනේ යන ලෙස ඒ අදිෂ්ඨානය අපි හැම දිනාම අපේ හදවතින්ම මේ වෙසක් පුන් පොහෝ දවසේ මේ භාවනා වැඩසටහනේ අවසානයේ ඇති කර ගනිමු. අද දවසේ මේ වැඩ කටයුතු වලට විශාල පිරිසකට ඒ දානමය සංග්‍රහය, අනුග්‍රහය දැක්වේ අපේ කල්‍යාණ මිත්‍රයන් කීප දෙනෙක්. කවුරුත් දන්නවා අද උදේ දානයේ ඊයේ හවස කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක තරුණ මහත්මයා එතුමාව හැම දිනෙකම වගේ දන්නවා. එන හැම දිනෙකම පිළිගන්නවා එතුමා. ඒ අවශ්‍යතාව විමසනවා, යොමු කරනවා, අවශ්‍යතාව සම්පූර්ණ කරනවා. හැම දිනාටම හිතවත්ව ඒ දහම් මගෙහි ගමන් කිරීමේ වටිනාකම අත්දැකීමෙන්ම දන්න නිසා ඒට එන හැම දිනාටම අනුග්‍රහය එතුමා හදවතින්ම පිරිනමනවා. අද දහවල් දානයේ දායකත්වය අපි කවුරුත් දන්න, බොහෝ දිනක් දන්න, මධ්‍යස්ථානයට බොහෝ කාලයක සිට සම්බන්ධ වෙලා මධ්‍යස්ථානයේ ඇසුරින් දහම ඇසුරු කරන තරුණ රුවන් කුමාර චනිවිරත්න මහත්මයා එතුමා මේ වෙසක් පොහොය දවසේ දානි අවුරුදු ගණනාවක සිට පිරිනමන්නේ. ඒ විවාහ වන්නට කලින් සිට, ඉන්පසු විවාහ වුණාට පසු ඒ බිරිඳත් සමග මදුරංගී කුලසූරිය, ඒ මහත්මිය, ඒ දෙපළ සහ තවත් කල්යාණ මිත්‍රයන් උදව් කරගෙන අද දහවල් දානය අපි හැම දිනාටම පිරිනැමු. මේ වෙලාවේ අපි කාගේත් හිතේ කෘතවේදී පුණ්‍යානුමෝදනාවක් එතුමන්ලා එතුමියන්ලා කෙරෙහි ඇති වෙනවා. ඒ කෘතවේදී හදවතින් අපි හැම දිනාම පුණ්‍යානුමෝදනා කරමු. බණ්ඩාරනායක මහත්මයාටත්, ඒ රුවන් කුමාර සෙනවිරත්න මහත්මයාටත්, ඒ මදුරංගී කුලසූරිය මහත්මියටත්, ඒට සම්බන්ධුන හැම දිනාටමත් මෙය සතුටටම හේතුවක් වේවා. මේ සතුට, මේ පින එතුමන්ලා එතුමියන්ලා නමින් මියපරලොව ගිය ඥාතීන් හිතවතුන් මෞදමාපියන් සිටිනවනම් මෙබඳු පින්කම් දකින්නට කැමැති මෙබඳු පින්කම් වලට අත ගහන්නට කැමැති ඒ හැම දිනාටම මේ පින්කම උතුම් වූ පින්කමක් කරගන්නට හේතු වේවා වාසනාව වේවා ඔබ අප හැම දිනාටම මේ ගමන නොනවති ඉදිරියට යන්නට අවශ්‍ය සාධක කායික නිරෝගී බව මානසික නිරෝගී බව විවේකය සහ කල්යාණ මිත්‍රාශ්‍රය තෙරුවන් සරණින් ලැබේවා.